ප්‍රශ්න වගේක් තියෙනවා. ප්‍රශ්නයක් මේ මතකයේ ගැන අහලා නම් ඒ ප්‍රශ්නෙටම පස්සේ උත්තර දෙන්නම්. මම භවනා ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා දෙන්න කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් අපි ආනාපාන සති කමඨහන වඩන ආකාරය කියලා දුන්නා. ගොඩක් දෙනෙක් ප්‍රශ්න අහපු දේවල් වලින් මට හැබැයි හිතුණා ඒවට උත්තර මෙතෙන් දීම දුන්නා නම් අනිත් බොහෝ දෙනෙකුට උපකාරයි කියලා නම් උත්තර පෞද්ගලිකව දෙන්න ටයිල් එකේ කියන ප්‍රශ්න අහුවා. මම අර එහෙම ඉබ්බේ මෙතන කට්ටියට අර භවනා කරගෙන යන එකට බාධාවක් නොවෙන්න. කමක් නැහැ. එතකොට දැන් ආනාපාන සති භාවනාව කරන්න තේරෙනවා නේද? ඊට පස්සේ දැන් අපි සමත කමඨහන් වලින් බුදුගුණ අසුභය මරණය මෛත්‍රී භාවනාව වගේ කමඨහන් උනත් වඩන්න පුළුවන්. ඒ වඩනකොට උනත් අර විදිහටම සති නිමිත්තෙ හිත තියාගන්න තෝනේ. සති නිමිත්තෙ හිත තියාගෙන අපිට පෙරපසු මනස වෙන කොහාටවත් යන්න නොදී එකම එක දෙයක් විතරක් අරමුණු කරලා මනසකාරය කරන්න පුළුවන්. අපි කියන්නේ මෛත්‍රී භාවනාව කරනවා නම් කරන කෙනා සති නිමිත්තෙ හිත තියාගන්න තෝනේ. හිත තියාගෙන සියලු සත්‍යෝ නිදුක්කත්ව නිරෝගීත්ව සුපත්ත්ව දුක නිදිත්ව කියලා මෙනෙහි කරනකොට මෙසිත එතකොට ටිකක්වත් පෙරපසු මනස අහකට යන්න නොදී හොඳ ඒ කියන දේ ආරම්භයත් දැනුමයි සති නිමිත්ත ආරම්භයත් දැනුමයි සති නිමිත්ත තුල තියාගෙනම මෙසිත බඩන්න පුළුවන්. මෛත්‍රී භාවනාවේ ක්‍රම 14ක් තියෙනවා. නමුත් ඒකේ තමන්ට කැමති ක්‍රමයකට මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. කියන්නේ මණ්ඩලාකාරව කරන්න පුළුවන්. එහෙම නැත්නම් දස දිසාවන්ට මෙසිත පතුරවන්න පුළුවන්. සිව් දිසාවට මෙසිත පතුරවන්න පුළුවන්. සද් දිසාවන්ට මෙසිත පතුරවන්න පුළුවන්. එක එක විදිහකට කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ඉන්න තැන ඉඳලා අනුක්‍රමයෙන් තමන්ටත් තමන් ඉන්න වටපිටාවේ අයටත් ඉන්න ස්ථානයේ අයටත් ඉන්න ගමටත් ඉන්න ප්‍රදේශයටත් ඒ වගේම ඉන්න පළාතට රටට එතකොට මේ ලෝකෙට මේ සත්වලට ඊට පස්සේ මේ දසදහසක් සත්වලට අනන්ත අපරිමාණ විශ්වය දක්වා මෙත්සිත අනුක්‍රමයෙන් වඩන්න පුළුවන්. ඊට පස්සේ යටින් අවීචයේ පටන් උඩින් බවහද්වේ දක්වා ආස්පස අනන්ත අපරිමාණ සක්වලවල් වල සිටින සියලු සත්ත්ව නිදුක්කත්වා නිරෝගීත්ව සුපර්පත්ව කියලා පටන් අරගෙන මේ දස දහසක් සක්වල වසන සියලු සත්ත්ව නිදුක්කත්වා නිරෝගීත්ව සුපර්පත්ව තස මේ සක්වලෙහි වසන සියලු සත්ත්ව නිදුක්කත්වා නිරෝගීත්ව සුපර්පත්ව මේ ලෝහි වසන සියලු සත්ත්ව නිදුක්කත්වා නිරෝගීත්ව සුපර්පත්ව මේ රටෙහි වසන මේ පළාතේ වසන මේ ප්‍රදේශයේ වසන මේ ගමේ වසන එතකොට මේ නිවසේ ඉවසන ඊට පස්සේ මේ නිවසේ ඉවසන ඊට පස්සේ මම දුක්ඛම නිරෝධව සුපත්තම කියලා අපෞෂේක තමන් ගාවට එන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් සිව් දිසාවට මෙතන සිට උතුර දිසාවස්කී සිව් සත්‍යෝ නිදුක්ඛත්ව නිරෝගීත්ව ඊට පස්සේ දකුණු දිසාවට ඇසි නැගෙනහිර දිසාවට ඇසි බටහිර දිසාවට ඇසි සියලු සත්‍යෝ නිදුක්ඛත්ව නිරෝගීත්ව සුවපත්ත්ව කියලා බලන්න වඩන්න පුළුවන්. ඊට පස්සේ සදිසාවන්ට වඩනවා නම් ඒ වගේම උතුරු දිසාවට ඇසි දකුණු දිසාවට ඇසි නැගෙනහිර දිසාවට ඇසි බටහිර දිසාවට ඇසි උඩ දිසාවට ඇසි යට දිසාවට ඇසි සියලු සත්‍යෝ නිදුක්ඛත්ව නිරෝගීත්ව කියලා මෙසිත වඩන්න පුළුවන්. එතකොට දස දිසාවන්ට මෙසිත වඩනවා නම් උතුරු දිසාවට සිවි සත්‍ය නිරුක්කත්ව නිරෝගීත්ව සුවපත්ත්ව උතුරු අනු දිසාවට නැගෙනහිර දිසා වැසි නැගෙනහිර අනු දිසා වැසි බටහිර දිසා වැසි බටහිර අනු දිසා වැසි දකුණු දිසා වැසි දකුණු අනු දිසා වැසි උඩ දිසා වැසි යට දිසා වැසි සියලු සත්‍යෝනි දුක්ඛෝ නිරෝධෝ සෝපත්‍යෝ කියලා වඩන්න පුළුවන්. කුමන හෝ විදිහකදී සියලුම සත්‍යෝ හසු වෙන එක ක්‍රමයක් ගන්න පුළුවන්. තව පා නැති සියලු සත්‍යෝ ඊට පස්සේ දෙපා ඇති සියලු සත්‍යෝ සිව්පායසි සියලු සත්‍යෝ බොහෝපා ඇති සියලු සත්‍යෝ නිදුක්කත්ව නිරෝගීත්ව සුවපත්ත්ව කියලා එසිත වඩන්න පුළුවන්. සියලුම රූපී සත්‍යෝ සියලුම අරූපී සත්‍යෝ ඊට පස්සේ මේ විදිහට වඩන්න පුළුවන්. ඊට පස්සේ සංඥා ඇති සත්‍යෝ සංඥා නැති සත්‍යෝ නේව සංඥා නාසංඥා සත්‍යෝ නිදුක්කත්ව නිරෝගීත්ව සුවපත්ත්ව කියලා වඩන්න පුළුවන්. කාම ලෝකේ වැසි සියලු සත්‍යෝ රූප ලෝකේ වැසි සියලු සත්‍යෝ අරූප ලෝකේ වැසි සියලු සත්‍යෝ කියලා එහෙම ලෝක වශයෙන් අරගෙන මේ සිත වඩන්න පුළුවන්. මේ විදිහට මෛත්‍රී භාවනාව දැන් එකම දෙයක් ඕගලන්ට කරනකොට ඒකේ අපහසුකමක් දැනෙනවා නම් ওই වගේ විවිධත්වයකින් මෙනෙහි කරන්න පුළුවන්. පොළොවේ වසන් සියලු සත්‍යෝ ජලයේ වසන් සියලු සත්‍යෝ අහසේ වසන් සියලු සත්‍යෝ කියලා සිත වඩන්න පුළුවන්. මේ වගේ ඒ ඕනම ක්‍රමයකට මේ සිත වඩන්න පුළුවන්. ඊට පස්සේ මේ ආනාපාන සති භාවනාව එකක් දැන් ඔය විශේෂයෙන්ම ගත්තාම ඇත්තටම දැන් භාවනා කරනකොට සම්පත්තික භාවනාව පරිහාරී භාවනාව කියලා භාවනාව ප්‍රධාන වශයෙන් ආපහු කොටස් දෙකකට බෙදෙනවා. මේ ඔක්කොම මේ කමට සමතකම ධම්මයි කියන්නේ. සබ්බත්තික භවනා කියලා කියනවා දැන් සියලු අර්ථය සිද්ධ කළ දෙන එක දනක ඉඳගෙන ඉන්න කමටහනක. ඒ කියන්නේ Tamanට ආවේනික වෙච්ච හුරු පුරුදු කමටහන කුරු කරගන්න තියා ගන්නවා. ඒක එයාගේ පෞද්ගලික කමටහන. ඊට අමතරව තියෙනවා පරිහාරීය භවනා කියලා එයා වැඩ කටයුතු කරන්න යද්දී නැත්තම් ඒ තැන්වලට අනු කෙලෙස් ඇති නොවන විදිහට හිත රැකගෙන සිතේ ආරක්ෂාව ඇති කරගෙන කටයුතු කරන්න. ඒකට තමයි අපි සතර කමඨහන් කියලා කියන්නේ බුදු ගුණ අසුභයේ මරණය මෛත්‍රී කියන කමඨහන් ටිකට කියනවා. ආරක්ෂක කමඨහන් හතර කියලා. ඒක ආරක්ෂක කියලා කියන්නේ මේ අමනුෂ්‍යයන් අරහෙම හේන්නේ නැති කමට නෙමෙයි. නමුත් ඇත්තටම සිල්වතහගේ ආරක්ෂාවට සීලයේ ආරක්ෂාවට තමන්ගේ ආරක්ෂාවට. ඒ කියන්නේ සීලයේ කැඩෙන්න තියෙන හේතුව ඇති වෙන්නේ නැහැ මේ කමඨයන් හතරෙන් එකක හෝ ඉන්නවනම්. ඉතින් වැඩ කටයුතු කරද්දී ගමන බිමනක් යද්දී ලෝකේ මොන හරි දෙයක් කරද්දී හිත යටින් හැම වෙලාවෙම ඒ ටික මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නවා. ඊට පස්සේ එකතැනක ඉඳගත්තාම ආනාපාන සති භාවනාව ඔය කියපු හතරෙන් එකක් වෙන්නත් පුළුවන් කෙනෙකුට පුරුදු කරන පෞද්ගලික කමඨාන. ඒක යගේ බුද්ධංග භාවනාව ඉඳගෙන ඉන්නකොට ඒ කමඨාන වඩනවා. අනිත් වෙලාවේදී අර කමඨාන හතර තැනට සුදුසු විදිහට මාරු කරගත යුතුයි. අපි කියමු නගරයකට යනවා. තමන්ට රාගාදී අරමුණු ඇති වෙන්න තියෙන අරමුණු වෙනුන ක්ෂණිකව වෙලාවෙදී උන් අසුබාදී ඒ භවෙ මෙනෙහි කරනවා. ඊට පස්සේ යමක අපිට ඉවසිල්ලීමක් කමක් නැහැ ගැටීමක් නම් ඇති වෙන්නේ. ඒ ගැටීම ඇති වෙන්න කලින් අපි මෙත්සිත වඩනො නැත්තම් ඒ භවනාව මෙනෙහි කරමින් ඉන්නවා. මේ විදිහට නිතරම හැම ඉරියව්වකම සතතේ කියන්නේ නිතරම අත නැරන විදිහට ඔය සතර කමඨහන් කියන ටික පුරුදු කරන්න ඕනේ. එතකොට එක තැනක ඉඳගෙන ඉන්නකොට එක කමඨහනක් නැගිටලා ඉවරලා වැඩ කටයුතු කරද්දී වෙනම පුරුදු පුහුණු කරගන්නවා. ඒ අවස්ථාවට පරිහරණය කිරීම සතර කමඨහන. මේ විදිහට සමත කමඨහනෙන් දෙපැත්තට බෙදෙනවා සබ්බත්තික භවන සහ පරිහාරී භවන කියලා. මේ කමඨහන එතකොට ඒකටත් හුරු පුරුදු වෙන්න ඕනේ. ඕකෙදී මම ගොඩක්ම මතක් කළේ දැන් නෙක්ඛම්ම ධාතුවේ හිත පිහිටුවා ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම ධාතු, ව්‍යාපාද ධාතු, හිංසා ධාතු. කියලා. එතකොට කාම ධාතුව නිසා කාම සංඥාව, ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සංඥාව, හිංසා ධාතුව නිසා හිංසා සංඥාව. එතකොට අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු, නික්ඛම ධාතු කියන කාරණා තුනක් තියෙනවා. මෙන්න මෙතනදී ඔගොල්ලන්ට අපි හැමෝටම මෙන්න මේ ධාතු ස්වභාවය කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. වටිනවා ධාතුව කියන එක කියන්නේ ස්වභාව අර්ථයෙන්. ඒ කෙනා කෙනාගේ මනස තියෙන ධාතු ස්වභාවයට අනුව තමයි අපිට සංඥාවන් උපදින්නේ. දැන් අපි කියමු කාම ධාතු කියලා කියන්නේ අපි හැමෝගෙම ඕගොල්ලන්ගේ හැමෝගෙම මනසේ කාම ධාතු තියෙන. ඒ කියන්නේ ගෙවල් තියෙනවා, මිනිස්සු ඉන්නවා, සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, වාහන ද්‍රව්‍ය කාරණා තියෙනවා කියන හැඟීම තමයි ස්වභාවය තමයි ජීවිතයේ සිටේ දැසගෙන සිටේ පිහිටලා පවතින්නේ. එතකොට උපය උපාදාන චේතස අදිත්තානාභිනිවේස අනුසයා කියලා ඔකට කියන්නේ. මේ චේතනා වශයෙන් සිටී දැසගෙන පිහිටලා පිහිටි අදහස පිහිටි ස්වභාවයක් තියෙන්නේ. උපදින හැම සිතක් ගන්න මෙහෙම සත්‍යය ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීමමයි තියෙන්නේ. ඒ හින්දා ඇහැට රූපේ ගැටිලා ගැටුණු ගමන් ඕගලන්ට රූප සංඥාව හම්බෙන්නේ, ආත්ම සංඥාව තමයි එන්නේ. මේ පුද්ගලයෙක් වෙන්න හේතුව මොකද්ද? යටින් තියෙන ධාතු 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 නානත් වෙන නිසා සංඥා නානත් වෙන්නේ. සංඥා නානත් වෙන නිසා සංකප්ප නානත් වෙන්නේ. එතකොට ඕකල සත්‍ය පුද්ගලයෝ ගැන කල්පනා කරන්නේ සත්‍ය පුද්ගලයෙක් කියන හැඟීම සංඥාව තියෙන නිසා. සත්‍ය පුද්ගලයෙක් ගැන සංඥා වෙන්නේ හැම වෙලාවෙම හිතේ තියෙන ස්වභාවය තමයි මොකද්ද? සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීම. ඒ හැඟීම නිසා හැම වෙලෙම සත්‍ය පුද්ගල සංඥා වෙන්නේ. සත්පුද්ගල සංඥාව නිසා සත්පුද්ගල සංකප්පේ. සත්පුද්ගලයන් ගැන හිතන හින්දා සත්පුද්ගලන්ට තණ්හාව එන්නේ. එතකොට සංඥානාත්මයද සංකප්පයගෙන අනත්තේ, සංකප්පයගෙන අනත්තේ මතයි ඡන්දයගෙන අනත්තේ. දැන් හිතන විදිහට අහවල් කෙනාට කැමති, මේ කෙනාට කැමති කියලා ඒ සත්පුද්ගලයන්ගේ කැමැත්තේ නානත්වයක් ඇතිවලා තියෙන්නේ ඒ සත්පුද්ගලයන්ගේ හිතන කම නිසායි. දරුව දකින්නකොට වෙන කැමැත්තක්, ස්වාමිය දකින්නකොට වෙන කැමැත්තක්, බිරිඳ දකින්නකොට වෙන කැමැත්තක්, අම්මා දකින්නකොට වෙන කැමැත්තක්, එතකොට තාත්තා දකින්නකොට වෙන කැමැත්තක්. මේ මොකක් නිසාද? සංකප්පේ නානත්වේ මතයි ඡන්දයගේ නානත්වේ ඇති වෙලා තියෙන්නේ. හැම වෙලාවෙම පින්වතුනි අපිට මේ කෙලෙස් වලට බෙහෙවින් බලපාන සංකප්පය හොඳට මතක තබා ගන්නට ඕනේ. නීවරණ ප්‍රපංච කියන ටික තියෙන හැම වෙලේම සංකප්පෙන් පස්සේ. එතකොට අපිට ස්කන්ධයන්ගේ 13 නානත්වයකුත් තියෙනවා. දිට්ඨින්ගේ 13 නානත්වයකුත් තියෙනවා. එතකොට මෙතනදී කාම ධාතුව නිසා කියලා කියනකොට හැම වෙලාවෙම මේ වස්තුවද කාම වෙලා තියෙන්නේ අපේ මනසේ තියෙන කාම ස්වභාවය නිසා. අපේ මනසේ තියෙන අදහසින් තමයි වස්තුන්ටද කාමයි කියලා හඳුන්වන්නේ. එතකොට ගෙවල්, දොරවල්, දුවදරුවෝ, යාන වාහන කියන හැඟීම ස්වභාවයේ හිතේ තියෙන නිසා ඒ සංඥා තමයි හැම වෙලෙම එන්නේ. එතකොට ඒ සංඥා මත තමයි හැම වෙලෙම ඔගොල්ලෝ සංකප්පේ කල්පනා කරන විදිහට තමයි ඊට පස්සේ තණ්හාව කියන එක තියෙන්නේ. හැම වෙලාවෙම සංකප්පේ වෙනස් කරලා ඡන්දේ වෙනස් කරන්න පුළුවන්. කැමැත්ත කියන එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ සංකප්පේ වෙනස් වෙනවා, සංඥාව වෙනස් වෙනකොට සංඥාව වෙනස් වෙනවා, ධාතුව වෙනස් වෙනකොට. ওই විදිහට හැම වෙලෙම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි එකමට කියමු බලන්න තණ්හාව කියන එකම ලෝභය, එකම කැමැත්ත වුණාට කැමැත්තේ නානත්වයක් තියෙනවා. දැන් දරුවෙකුට තියෙන කැමැත්තට වඩා කැමැත්ත තමයි, කැමැත්ත වෙනස් තමන්ගේ දෙමව්පියන්ට නේ. ඊට වඩා කැමැත්ත තමයි වෙනස් ස්වාම පුරුෂයාට බිරිඳට. ඊට වඩා කැමැත්ත වෙනසක් තියෙනවා සහෝදරයට, සහෝදරියන්ට. එකම තණ්හාව වුණාට කැමැත්තේ නානත්වයක් තියෙනවා නේද? ඇයි මේ කැමැත්තේ නානත්වය තියෙන්නේ? සංකප්පයගේ නානත්වය මත. මේ මගේ අම්මා, මේ මගේ අප්පච්චි, මට අම්මා මෙහෙම මෙහෙම උදව් කරලා, මට අපේ අප්පච්චි මෙහෙම මෙහෙම උදව් කළා කියලා ඔයගොල්ලෝ හිතපු නිසායි ඒ හිතීමේ හැටියට උන්නේ ඒ කැමැත්ත තියලා තියෙන්නේ. අන්තිමට බාහිර වස්තුවකට නෙමෙයි තියෙන කැමැත්ත තියෙන්නේ. දැන් අපිට හිතෙන්නේ අම්මට කැමති, අප්පච්චිට කැමති, දරුවන්ට කැමති, ස්වාමිට කැමති, බිරිඳට කැමති කියලා. නෑ අප්පච්චි කියන හැඟීම අම්මා කියන හැඟීම සිහි කළ තමන්ගේ මනසේ ඒකාකාරයකට තණ්හාව යෙදලා තියෙන හැටි. දරුවා කියන හැඟීම නිසා තමන්ගේ මනසේ ඒකාකාරයකට තණ්හාව යෙදලා තියෙන හැටි. අන්තිමට දැන් අපිට ඕක පෙනෙන්නේ නැහැ තමන්ගේ මනසේ ඇති වෙච්ච කැමැත්ත කියන එක. අපිට හිතෙන්නේ අර වස්තුවට කැමති වගේ. දැන් අපි ඕක බලමු. කෙස්ලොම් නියදත් හම්මස්නහර ඇට ඇටමිදුළු වලින් හැදුණු කනපුන ආහාරයෙන් යුක්ත එකම රූපයක් ඇස් ඉදිරිපිටට එන්නේ. අපි කවුරුත් ගත්තොත් එතන 13 නානත්වයේ මත සංඥානානත්වයක් තියෙනවා සමානයි ස්කන්ධයන්ගේ. ඊට පස්සේ ඒ ටික හම් වෙනකොට දැන් අපි ගාවත් තියෙනවා, අපි ගාව තියෙනවා 13 නානත්වෙකුත් දිට්ඨියේ. එතකොට දැන් ඔන්න එකම රූපයක් අපි රළු වශයෙන් ගලමු. එකම රූපයක් අපිට ඇහැට පේනකොට දැන් ඒ රූපය ගත්තාම අපිට හිතෙන්න පුළුවන් මේ මගේ අම්මා කියලා. ඊට පස්සේ ඒ මට අම්මා කියලා හිතෙන රූපෙම තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ නංගි කියලා, මගේ අක්කා කියලා. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ දුව කියලා. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ ආච්චි කියලා. දැන් බලන්න එකම පෙනෙන දේ එකමයි. නමුත් කෙනා කෙනා දැනගත්ත විදිහට තණ්හාව වෙනස් වෙනවා. දැන් එකම වස්තුවට මම ආදරය කරන්නේ, ඇත්තටම ඒ වස්තුවට ආදරය කරනවා නෙවෙයි, ඒ වස්තුව දකිනකොට මගේ මනසේ දෙනෝ මව් සෙනෙහස කියන කමකින් ලෝභය. ඒ වස්තුවට කවදාවත් ආදරය කරන්න බෑ. ආදරේ කැමැත්ත කියන්නේ අපේ මනස තුලයි දෙන්නේ. එතකොට ඒ රූපේ දකිනකොට ශනිකවම මේ කැමැත්ත කියන ගතිය මගේ මනසේ යෙදෙනවා. මම මගේ මනසේ කැමැත්ත යෙදුණා කියලා දන්නේ නැතුණාම මම හිතාගෙන ඉන්නෝ කැමැත්ත අර රූපෙටයි කියලා හිතන්නේ. නමුත් රූපේ දකිනකොට මගේ මනසේ මේ ගතිය යෙදෙනවා සීචිරවත් එක්ක. ඊට පස්සේ අනෙක් කෙනාට ඒ රූපේ දකිනකොටම දුව දැක්කා කියන ගති ටික හේතුනා. දුව කියන අදහස සිහි වෙනවත් එක්කම දුවට තියෙන ආදරය කියන කමෙන් සිහි වෙනවා. හිතේ තියෙන හැඟීමට අපි මෙහෙ තමයි අල්ලගන්නේ. ඉතින් ඔන්න මේ රූපේ පදාගෙන මේ දුව අල්ලගත්තා කියලා හිතාගෙන දැන් හිතේ තියෙන අදහස මේ සතර මහා ධාතු ටික අල්ලගෙන මේ හිතේ තියෙන අදහස ගැටගහගෙන දැන් මේ දුව අල්ලගෙන ඉන්නේ කියලා තමයි හිතාගෙන ඉන්නේ අපි. හැමදාම කරන්නේ ඕක. එතකොට තව කෙනෙක් මොකද කරන්නේ? ඒ වස්තුව දකිනකොටම තමන්ගේ මනසේ මේ මගේ සහෝදරිය කියන හැඟීම යෙදෙනවා. ඒ හැඟීමත් එක්ක සෙනෙහස කියන එක යෙදෙනවා. එතකොට තමන්ගේ මනසේ මේ ගති ටික යෙදුනා කියලා දන්නේ නැති වුනහම බාහිර කියලා දකින්නේ. ඉතින් බාහිර එක ගනුදෙනුව කරනවා මනස දිහා බලාගෙන. මම ඉතින් කිව්වේ දැන් බලන්න සංකප්පය මතයි ඡන්දය කියන එක හැම වෙලාවෙම තියෙනවා. දොසේ ඡන්දේ නානත්වය මතයි පරේසනේ. ඉතින් මෙහි ඔය මම එක උපමාවක් මතක් කරේ. නමුත් හැමතැනකදීම ඒ දේවල් ධර්මය කැමති වෙච්ච විදිහටයි තණ්හාව, මනසේ තියෙන තණ්හාවට අනුවයි මෙහි හොයන්න යන්නේ. ඉතින් අපි අම්මා බලන්න යනවා, දුව බලන්න යනවා, දරුවා බලන්න යනවා. ඉතින් නෑදෑයෝ බලන්න යෑමක් ලෝකේ තියෙන්නේ. මේක ඉතින් ලෝකෙට වැරද්දක් නැහැ. නමුත් මේ යථාර්ථය මම කියන්නේ. ඉතින් ඡන්දයගේ නානත්වය මත තමයි පරේෂණ නානත්වය. පරේෂණ නානත්වය මත තමයි ලාභයගේ නානත්වය ලැබීම. ඉතින් දරුවා, ඒ කියන්නේ අම්මව හම්බ වෙන්න පුළුවන්, සහෝදරයන්ව හම්බ වෙන්න පුළුවන්, යාළු මිත්‍රාදීන් අපිට හම්බ වෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසා. එතකොට දැන් තියෙන්නේ අපිට මුලින්ම සංඥාවක් හටගත්තාම ඒ සංඥාවාරභය අපි යම් ආකාරයකට කල්පනා කළාම ඒ ආකාරයට අපේ මනසේ කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත නිසා ඒ කැමති දේ නැවත ඕනකම පරිධානයේ අවශ්‍යතාවය දැනෙනවා. අවශ්‍යතාවය නිසා නැවත හොයනකම නිසා ලැබෙනවා කියන සිද්ධි ටිකක් තියෙනවා. එතකොට මේ මෙතනදී අපි හැමෝටම මේ සත්වයේ පුද්ගලයේ ඉන්නවා කියන කාම ස්වභාවය තමයි තියෙන්නේ. ඒ හින්දා ඒ සත්ව පුද්ගල කම මත තියෙන කාම ස්වභාවය ඇතුලේ තමයි අපිට ওই නෑදෑකම් බෙදලා තියෙන්නේ ආභව. ඒකයි දැන් කාම ධාතුවේ අපි ඉන්නවා කියලා කියන්නේ. මේ ඇහැ රූප චක්කු විඥානය කියන ටික එකම අපේ මනසේ මේ වස්තුන් දේවල් කාරණා සත්‍ය පුද්ගලයෝ කියන හැඟීම තියෙන අපිට ඇහැ හම්බ වෙන්නේ නැහැ, රූප හම්බ වෙන්නේ නැහැ, චක්කු විඥාන හම්බ වෙන්නේ නැහැ යථාර්ථයේ. අපිට හම්බ වෙන්නේ වස්තු දේවල් කාරණා තියනවා කියන හැඟීම නිසා මේ සංඥාව අපිට කාම සංඥාවක් වෙලා තියෙනවා. ඊට පස්සේ කාම වස්තුවක් කියනෙහි අපි හැඟීම කල්පනා කරන්නේ. එතකොට කාම වස්තුවක් කියනෙහි ඒ හින්ද කැමැත්ත තියෙනවා. කාම වස්තුනේගේ අවශ්‍යතාවය මනස තියෙන කාම වස්තුනේ හොයන්නේ ඒ නිසා ලැබෙන්නේ කාම වස්තු. අපි අන්තිමට කාම ලෝකයේ තුල ඉන්න අය වෙලා තියෙනවා. ඊට පස්සේ ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සංඥාව අපි නිකමට මම එකට උපමාවක් කිව්වොත් දැන් දඩේ යනවා නම් කවුරු හරි මිනිස්සෙක් තුවක්කුවක් අරගෙන මේ නැහැ. ඔව් මේ දඩේ මේ යනවා නම් දැන් මෙයාගේ යටින් තියෙන සත්තු මරනවා කියන හැඟීම ධාතු ස්වභාවය. දැන් හොයන්නේම අර හැඟීමෙන් තමයි. ඒකයි හදිස්සියේ ගල පර මේ පඳුරක් දැක්ක ගමනට ගල රැවටෙන්නේ සතෙක් වගේ කියන තැනකින්. මොකද එයාට සමහර විටක ගහක අත්තක් හෙල්ලෙන එකක් වෙන්න පුළුවන් ශනිකව සතෙක් කියන අදහස තමයි එන්නේ. ඒ ඒ සංඥාවට යටින් තියෙන යාට මොකද්ද? ස්වභාවයේ ධාතු ස්වභාවයේ මොකද්ද එයාගේ මනසේ තියෙන්නේ? සතෙක් මරන්න ඕනේ කියන හැඟීම. එතකොට දැන් මේ හැඟීම පෙරටුව තමයි මෙයා යන්නේ. එතකොට යනකොටම සත්ත්ව සංඥාව සත්‍යයකුත් ඉන්නවා මරන්නත් ඕනේ කියන දැන් මේ ධාතු දෙකම එයාගේ මනසේ යෙදිලා. එතකොට දැන් පෙනෙනකොටම සත්ත්ව සංඥාව ඇති වෙනකොටම මෙයාට එන්නේ ඉබේම නැතිමේ කල්පනාව. එතකොට ව්‍යාපාද ධාතුව නිසායි ව්‍යාපාද සංඥාව එන්නේ. නැතිමේ සංඥා ඊට පස්සේ තමයි නැතිමට හිතන්නේ. ඒ හින්දා නසන්න තමයි හොයන්නේ කියන තැනක. එතකොට හොයන කෙනාට ලැබෙන්නේ තාපෝ ඒ වගේමයි. දැන් ඊගාවට දැන් හිංසා සංඥා කියනකොට අපි කෙනෙකුට ගහන්න හෝ බයින්න හෝ අපි නිකමට කියමු. දැන් හොඳට එකට කතා කර කර ඉන්නවා. නමුත් හිත ඇතුලෙන් තියෙන එයා ගැන අකමැත්ත. එයාගේ ගුණය යහපත නොරිසනකම. ඒ හින්දා තමයි අර හින්ට් එකක් හරි ගහනවා කියලා කියන්නේ. මොකද ඇතුළත තියෙන මේ ස්වභාවය ඒක තමයි අර එළියට එන්නේ හැම හරි. ධාතු හරි. ඒකෙන් මම කිව්වේ බලන්න අපිට මේ කාම වස්තුන් ව්‍යාපාද වස්තු හිංසා කරනවා කියන ධර්මතාවයන් ඇති වෙන්නේ යටින් හැම වෙලාවෙම මේ ස්වභාවය තිබුණා. දැන් හොඳට ඕගලන්ට බලන්න ඕගලන් දැන් මදුරුවේ එහෙම යහුවොත් එක පාටම ගහනවානේ. හිතන්නවත් කලින් වේගවත් නේද? ඒ කියන්නේ ධාතුව ඊට යටින් ව්‍යාපාද ධාතුවේ තියෙදිලා. ඔගලන් එක්කම ධාතුවේ ඉන්නවනම් ඔගොල්ලෝ හිතනවාද අත මෙහෙම කරලා ගහයි කියලා? වෙන්නේ නැහැ. අත ගන්නකොටම සිහිවත් වෙනවා. සිහිය තියෙනවා. එතකොට මදුරුවට ගහනවා කියලා කියන්නේම මනසාලුයි. එයාට හිතන්නවත් ඉඩක් දීලා නැතුව අර ධාතුව කෙලෙසේ ජීවිතය යෙදিলা. ඉතින් මෙතනදී භවනා කරනවා කියනකොට තව පැත්තකින් අපි හැම වෙලාවෙම හුරු වෙන්න ඕනේ නික්කම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු කියන මෙන්න මේ ධාතු තුන මනසේ ආරෝපණය කරගෙන කටයුතු කරන්න. කටයුතු කරන්න. ඒ කියුවේ අපි මොනවා හරි දෙයක් කරන්න කලින් ගමනක් යන්න කලින් අපි ඉදිරිපත් වෙලා ඉන්න ඕනේ හැම වෙලාවෙම කුසලයේ මුල් වෙලා කුසල ස්වභාවය සිහි කර කර ඉන්න ගතියක් අපිට තියෙනවනේ. ඒ ගතිය හුරු පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ සත්‍යෙම ඉන්නවා, පුද්ගලයෙම ඉන්නවා, දේවල්ම තියෙනවා කියන වෙනුවට අපිට හිත ඇතුලෙන් නෙක්කම්ම ධාතුව කියන එක පිළිතන්න ඕනේ. ඒ නෙක්කම්ම ධාතුව කියන එක හොඳට වැඩුණු දවසට තමයි නෙක්කම්ම සංඥාව එන්නේ. පුද්ගල සංඥාවන්, කාම සංඥාවන් දුරු වෙලා නෙක්කම්ම සංඥාවක් එන්නේ. අපිට එදාටයි ඒ කිව්වේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා අපිට හම්බ වෙන තැනක යථාර්ථය තමයි මොකද්ද නිකම් වර්ණ සතහන චිත්‍රයක් විතරයි ඇසිදිරි පිටට එන්නේ තිත්තන්ති චිත්‍රමේ තතේව ලෝකේ එතකොට ලෝකේ චිත්‍ර ටිකක් එන්නේ ඒවා සිහි ඇසිදිරි පිටට එනකොට අපේ මනසේ කාම වස්තු කාම සංඥා යෙදිලා මේ තියෙන්නේ ඒ බව එයා දන්න නිසා එයා මනසින් දන්නව භෞතිකයේ තුල දේවල් කාරණා තියෙනව නෙවෙයි එහෙම දකිනකොට අපේ මනසේ ද්‍රව්‍ය කාරණා යෙදෙන්නේ සත්පුද්ගල සංඥා යෙදෙන්නේ කියන හැඟීම තියාගෙන මෙහි ශුන්‍යතාවය අරමුණු වෙච්ච හැඟීමෙන් යුක්තව නිතරම සිහි කරන්නේ කල්පනා කරන්නේ එහෙම නැතිනම් එයා උපායයක් කරනවා මේවා මේ අරමුණු ඇසිදිරි පිටේ එනකොට රැවටෙන්න තියෙන ඉඩ නැති වෙන විදිහට මම ඉන්නට උනේ කියලා හිත ඇතුලෙන් කුසල මානසිකාරයක් හැම වෙලේම සිහි කර කර සිහි කර කර අකුසලයක් එන්නට කලින් කුසල ධර්මයක් සිහි කරගෙන මම ඉදිරියට කියලා දෙන්න බලන්නම් දස සංඥා තියෙන්නේ මෙන්න මේ දස සංඥාවෙන් එකක් ඇතුළත කෙනෙකුට ඉන්න පුළුවන් නම් හැම වෙලාවෙම මෙන්න මෙයා නෙක්කම ධාතුයි එතකොට ඒ දස සංඥාව කියන එක යද්දී නිතරම මෙනෙහි කරන්න පුළුවන් නම් ඔය විදිහට තමයි සමතකම තහන් ටික වඩන්නේ මම ඒකට ඔයගලන්ට පහසු වෙන්න මේ විදර්ශනා කමඨහනක් කියලා දෙන්න විදර්ශනා කරන කමකීපයක් තියෙනවා නමුත් සියලු සංස්කාරය අනිත්‍යයි කියලා බලන හැටි මම තව පැත්තකින් කියලා දෙන්නම් අනිත්‍ය වඩන හැටි දැන් අනිත්‍ය සංඥා කියලා සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය සංඥා භික්කවේ භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදීයති සබ්බං රූපරාගම් පරියාදීයති සබ්බං අරූපරාගම් පරියාදීයති සබ්බං භවරාගම් පරියාදීයති සබ්බං අවිජ්ජං පරියාදීයති සබ්බං අස්මිමානං පරියාදීයති සම්මුහන්ති මහණෙනි අනිත්‍ය සංඥාව වඩනවන යම්කිසි කෙනෙක් කියලු සියලුම කාම සංඥාව ගෙවා දමනවා සියලුම රූප සංඥා මේ සියලුම කාම රාගයේ ගෙවා දමනවා සියලුම රූප රාගයේ ගෙවා දමනවා සියලුම අරූප රාගයේ ගෙවා දමනවා සියලුම භව රාගයේ ගෙවා දමනවා සියලුම අවිද්‍යාව ගෙවා දමනවා සියලුම මේ අස්මිමානේ මම වෙමි කියන මේ මානය ගෙවා දානවා උගුල්වලම දානවා ඒක නැති කරලා දානවා උගුල්වලම දානවා එතකොට කොහොම වඩන ලද අනිත්‍ය සංඥාවද කියලා ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්තංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තංගමෝ කියලා අනිත්‍ය සංඥාව වලින් හිටි පෙන්නනවා. නමුත් ඒකදී මම ඒ කාරණාවම තව පරියායකින් ඔගලන්ට පෙන්නන්නම් අනිත්‍ය බලන හැටි අනිත්‍ය වඩන හැටි. එතකොට සියලුම ධර්මයෝ අනිත්‍යයි කියන නුවණක් හැම වෙලාවෙම අපිට තියෙන ඕක තමයි යගේ නෙක්කම ධාතුව. එතකොට කාම වස්තුන් ගැන බලන්නේ අනිත්‍ය සංඥාව වඩන්නේ. එතකොට මෙන්න මේ අනිත්‍ය සංඥාව වඩනකොට අනිත්‍ය ගැන හොඳ දැනුවක් අපිට තියෙන්න ඕනේ. අනිත්‍ය සංඥාව ගැන හොඳ දැක්මක් තියෙන්න ඕනේ. ඒකට අමතරව මම පොඩි කාරණාවකුත් මේකට පැහැදිලි කරන්නම්. මේ අනිත්‍යයේ ආරම්භය ලෝකේ පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ හින්දා ඒ කියන්නේ විවිධ දෘෂ්ටි විපරිත අදහස් තියෙනවා ලෝකයේදී. ඒ කියන්නේ සමහර ස්වාමීන් වහන්සේලා දේශනා කරපුවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අනිත්‍ය කියලා කියන්නේ නিত্য නැහැ කියන අදහස නෙමෙයි කැමති වෙන්න හොඳ නැහැ. අනිච්ච, ඉච්ච කියලා කැමති වෙන්න හොඳ නැහැ කියලා සමහර අය අදහස් කරනවා. එතකොට නයිච්ච එතකොට කැමති වෙන්න හොඳ නැහැ ඒ නිසා දුක එනවා කියලා. නමුත් ඇත්තටම එහෙම විපරිත කරලා ගන්න බෑ. මේක එහෙම අදහසක් නෙමෙයි. මම ඒක ඔයගලන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ ශාසනයේ පරියප්තියක් තියෙනවා, පෙළදහමක් තියෙනවා. ඒ පෙළදහමට අනුව අපි හැම වෙලාවෙම කටයුතු කරන ඕන ජින වචනය කියලා තියෙනවා. තථාගතයන් වහන්සේගේ වචනය විකෘති කිරීමත් වෙනස් කිරීමත් මහා විශාල අකුසලයක්. අපිට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළ පදබ්බ්‍යංජනයක් තියෙනවනම් මට ඕනේ විදිහට, අපිට ඕනේ විදිහට, අපිට ඕනේ අදහසක් ප්‍රකාශ කරන්න ඒක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න අයිතියක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය අපි හොඳට බැලුවොත් දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ අකුරු 8කින් යුක්ත වචන 3ක් දේශනා කරන්න කියනවා. මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක. එතකොට අනිත්‍ය දුක්ඛ අනත. එහෙමයි. අනිත්‍ය දුක්ඛ අනත කියන මේ අකුරු 8 වචන 3 දේශනා කරන්නේ. එතකොට දැන් සූත්‍ර තියෙනවා. අපි කියමු ඔය දැන් පටිසම්භිදම්ම ඥාන කතාවලදී හැම කෙනෙක් චක්කුං අනිච්චතෝ වවත්තේති සෝ නිච්ච සංඥම් පජහති. ඔන්න හොඳට මේ අනිත්‍යත් පෙන්නනවා. එයා ඇහැ අනිත්‍යයි කියලා බලනවා නම් ඇහි නිත්‍ය සංඥාව අතහරිනවා. ඒතර බලන්න මේක ඉච්ඡකමද්ද පෙන්නේ නිත්‍යකම අතහරවන්න ගත්ත එකක් නේද මේ පෙන්නේ. ඒතකොට කැමැත්ත කියන එකට ඉඩක් තියෙනවද? නැහැ. ඊට පස්සේ චක්කුන් දුක්ඛතු වවත්තේති සුඛ සංඥම් පජහති. ඇහැ දුකයි මේ දුකයි කියලා බලනකොට සැපයි කියන අදහස අතහරිනවා. චක්කුන් අනත්තු වවත්තන්තු අත්ථ සංඥම් පජහති. ඇහැ අනාත්මයි කියලා බලනකොට ආත්ම සංඥාව අතහරිනවා. එතකොට දැන් හොඳට බලන්න අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්නේ ප්‍රතිපක්ෂ ධර්මතාව ටික අයින් කරන්න. මොකද්ද? නිට්ටයයි සැපයි ආත්මයි කියලා. එතකොට දැන් මේකෙනුත් අපිට ඔප්පු වෙනවා මේක ඉච්ඡ කතාවක් ගන්න බෑ අනිත්‍යයි කියලා. ඊට පස්සේ මේ සාසනේ තව තියෙන පදබ්බ්‍යංජන. අපි කියමු දැන් පදයක පදබ්බ්‍යංජන එකම සද්දේ වුණාට පදබ්බ්‍යංජන වෙනස් වුණොත් අර්ථය වෙනස් වෙනවනේ. දැන් අපි ඉංග්‍රීසි භාෂාවෙන් උනත් සං කියන වචනේ ගත්තොත් SUN සං කිව්වොත් ඉර, SON සං කිව්වොත් ඉත. එතකොට සං කියන එකම වචනේ ගත්තට අර්ථය වෙනස් නේද? එතකොට දෙකම එක අර්ථයකින් භාවිත කරලා හරියයිද? නෑ. හොඳට බලන්න අනිච්ච කියන සද්දය දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ අයන්නයි නියන්නයි අවි ඡයන්නයි ඡයන්නයි යොදන්නේ අනිච්ච. අයන්නයි නියන්නයි අවි ඡයන්නයි ඡයන්නයි යොදන්නේ අනිච්ච කියන්නේ. එතකොට යම් ඉච්ඡං නලබති තම්පි දුක්ඛං කියන තැනකදී කැමති වෙන දේ නොලැබීම දුකයි කියන තැනකදී ඉච්ඡ කියන වචනේ බුදුරජාණන් වහන්සේ භාවිත කරලා තියෙනවා. මේ වචනේ ගන්න ඕනේ නැහැ. නමුත් එචන ඉච්ඡ කියන වචනේ හඳුන්වන්න තියෙන අක්ෂර මොනවද? යන්නයි අල්චයන්නයි මහා ප්‍රාණචයන්නයි. ඉච්ඡ කියන වචනේට අයිති වෙන්නේ යන්නයි චයන්නයි මහා ප්‍රාණචයන්නයි ඉච්ඡ. එතකොට ඉච්ඡ සහ ඉච්ඡ අතර ලොකු වෙනසක් තියෙන්නේ. අනිච්ඡ කියන්නේ අනිච්ඡ. අනිච්ඡ කිව්වොත් ඒ අනිත්‍ය ගැනයි කිව්වේ. නෛච්ඡ කියලා කිව්වොත් කැමති නැහැ. එතකොට කැමති වෙන්න හොඳ නැහැ. එතකොට ඒ ඉච්ඡ කියන එක භාවිතා කරන්නේ වෙනම විදියකට. ඒකට යන්නයි අල්චයන්නයි මහ ප්‍රාණචයන්නයි ඉච්ඡ. එතකොට ඒකෙනු දකින්ද මේක එකක් නෙමෙයි දෙකක් කියලා. ඊගාව දේ තමයි කැමති වෙන දේ නොලැබීම දුක ගෙනත් දෙන්න පුළුවන්කම විතරනේ ඉච්ඡ කියන එකට පුළුවන් නේද? අනිත්‍ය කියන එකට වඩා දරුණු. අනිත්‍ය කියන එක මරණයටත් වඩා දරුණුයි කියලා මට හිතුණා. ඇයි දැන් කෙනෙක් මරුණොත් ඕගලන්ට පුළුවන් නේද හදිස්සියේ හරි හිත හදාගන්න? දැන් ආදරේ කැමති කෙනෙක් නැති වුණොත් දුක එනවා. හරි. කැමති වෙච්ච කෙනා හදිස්සියේ නොපෙනෙන නොදන්න නිසා ඔගොල්ලන් නිකන් හරි හිත හදාගන්න පුළුවන් කමන්නේ යා මරණට සුගතියකවත් උපදින්න ඇති නේ කියලා හිත හදාගන්න පුළුවන් නේද? පුළුවන්. හොඳයි මම මේ කිව්වොත් අපි කියමු දැන් ඕගොල්ලෝ දැන් මට පෞද්ගලික ජීවිතය අත්දැකීමක් තියෙන. මම පොඩි දරුවෙකුට ඇත්තටම ආදරේ හිටියා පුළුවන් ඉස්සර අවුරුදු 6ක 7ක පුංචි දරුවෙකුට. ඉතින් ඒ දරුවාට ගොඩාක් මම ආදරෙයි. තාම මගේ මතකේ ඒ ෆොටෝ එක තියෙනවා. දැන් මේ දරුවා ලොකුයි අවුරුදු 20 ගානක කෙනෙක් තරුණේ. දැන් මම කොහොමද මං කැමති කෙනා ගන්න? දැන් අනිත්‍ය කියන ධර්මතාවයෙන් මං කැමති දේ උදුරලා අරගෙන තියෙන අනිත්‍ය. අනිත්‍ය කියන ධර්මතාවය සැදයි පොරසයි. දැන් මම මැරිලා කියලාවත් හිත හදාගන්න බෑ. නිකමට මම කිය මට එහෙම වෙහසක් නෑ මම මේ ධර්මතාවය කියන්නේ. එතකොට දැන් මේ බලන්න දැත්ත හිත මේ ආත්මවලට මම මෙතෙන්දි පැහැදිලි කළේ දැන් ඕගලන්ට උන සමාජයට ඕගලන්ගේ දරුවෝ පුංචි කාලේ සෙල්ලම් කරපු හැටි කතා බහ කරපු හැටි හොරතලෙට හිටපු දේව සිහි කරන්න පුළුවන් ඇති. ඕගලෝ තාමත් ඒවට කැමති ඇති. බලන්න ඒ සුන්දර මතකයන් ඕගලන්ගෙන් දුරස් කරලා තියෙන අනිත්‍ය කියන ධර්මතාවය නෙමෙයිද කියලා නේද? එතකොට ඒ තරම් මිහිරි දෙයක් ඕගොල්ලන්ගෙන් මුදුර ගන්න තරම් අනිත්‍යයි කියන ධර්මතාවය සැලපරස වෙලා තියෙනවා. එතකොට දැන් ඒකට මොකද කරන්නේ? දැන් කොහොමද ඒ රූපේ ගන්නෙ? හිතවත් හදා ගන්න පුළුවන්ද කමන්නේ නැරලා සුගතියකවත් ගිහිල්ලා ඇති කියලා? පුළුවන්ද කියන්නේ? බෑ. ඇයි? එක පැත්තකින් තේනවා දැන් මේ තරුණ දරුවේ කැටියට. මේ පැත්තෙන් මේ දරුවට තාම ආදරේ පොඩි කාලේ. එයා කියපු කරපු දේවල් වලට. නමුත් මේ පොඩි කාලේ කියපු කරපු දේවල් වලට ආදරේ වුණාට ආසමට ඒක ගන්න විදිහකුත් නැහැ. නේද? එහෙම නේද? එතකොට දැන් අර බැරිලා ගියා නම් ඔන්න හරි සුගතියකවත් ඉපදුනා කියලා හිත හදාගන්න පුළුවන්. දැන් මේකෙදි පුළුවන් හිත හදාගන්න. බෑ. මේක ලැබෙන්නෙම නැහැ. ඉතින් මෙතෙන්දී ඉගාවදී තමයි අනිත්‍යය කියන ධර්මතාවය කැමති දේ නොලැබීමේ දුක විතරක් නෙමෙයි අකමැති දේ ලැබීමේ දුකත් ලබා දෙනවා අනිත්‍ය කියන ධර්මතාවය. දැන් කැමති වුණත් නැතත් අනිත්‍යයි කියන ධර්මතාවයට හසු වෙලා තියෙන හැම දෙයක්ම දුකයි. යද්ද නිච්ඡන් තන් දුක්ඛ යමක් අනිත්‍ය නම් ඒක දුකමයි. මේක වෙන අදහසකින් බලන්න ඕනේ. දැන් අනිත්‍ය වෙන දේ දුකයි කියලා එක දෙයකින් වස්තුවකින් බලන්න එපා. එහෙම බලන්න බෑ මේ බුදුහාමුදුරු දේශනා කරන අනිත්‍ය. එහෙම වැළලුවොත් වැරදි. ඒ කියන්නේ දැන් වස්තුවක් අනිත්‍ය වෙන නිසා දුක නෙමෙයි අනිත්‍ය වෙන ධර්මතාවයේ දුකයි. මේක ගොඩක් ගැඹුරු සිද්ධියක්. මොකද වස්තුවකින් බලන්න බැරි. හරි දුක් වේදනාව අනිත්‍ය වෙන එකක් දුකද? නෑ. එතකොට එහෙනම් මේක හොරු වෙනවනේ. දැන් සත්ව වේදනාව අනිත්‍ය වෙන දුකයි. හරි. දුක් වේදනාව අනිත්‍ය වෙන දුකද? ඒකයි බුදුරජාණන් වහන්සේ යමක් අනිත්‍ය නම් ඒ හේ දුකයි කියන එක පැනෙන්නේ අනිත්‍යය කියන ධර්මතාවයෙන්. ඒක ද්‍රව්‍යකින් දකින්න එපා. ඒක සිද්ධියකින් ඒක දේශයකින් දකින්න එපා කියන එක. ඒ කියන්නේ දැන් අද අපි අනිත්‍ය බලන්නේ රූපය අනිත්‍යයි කියලා. වේදනාව අනිත්‍යයි කියලා නේද? නමුත් එහෙම නෙමෙයි. අනිත්‍ය සංඥාව වඩන්න ඕනේ. මේක ටිකක් ගැඹුරුයි. මම උපමාවක් කිව්වොත් පාර තලන ඔය ගල් රෝල් තියෙන්නේ. ඔය ගල් රෝලක් තලාගෙන යනවා නම් දැන් ඕක යටට අහුවෙන හැම ගල් කැටයක්ම පොඩි පට්ටම් කරගෙන කුඩු කරගෙන චප්ප කරගෙන යනවා නේද මේ ගල් රෝල. ඒ වගේ මේ සාසනයේ යෝගාවචරය අනිත්‍ය සංඥාවේ ලෝක දිහා බලනවා. එයා දකින්නේ මේ සියලු සංස්කාර මේ අනිත්‍යයි කියන ධර්මතාවය හරි සැඩයි. හරි පරුසයි. මේ අනිත්‍යය කියන ධර්මතාවයේ ස්වභාවය හසු වෙන එක කුඩු කරගෙන පට්ටම් කරගෙන පොඩි කරගෙන යනවා. අපි කියමු මේ රූපෙට ආස කරන්න බෑ. මෙයා අනිත්‍යය කියන ධර්මතාවයට හසු වෙලා ඉඳ හෙට දවසේදී මේ හැඩය උදුර ගන්නවා. එතකොට අද දවසේදී මේ සතහනට මම කැමති වුණොත් මට කැමති වෙන්න බෑ. මොකද මෙයා මේක කලකිරෙන්නේ මෙයා අනිත්‍යය කියන ධර්මතාවයට හසු වෙච්ච කෙනෙක් නිසා. අද මේ විදිහට තිබුණාට හෙට දවසේදී මේ හැඩේ මෙයා උදුර ගන්නවා. අනිත්‍ය කියන ධර්මතාවයෙන් උදුර ගන්නවා. එතකොට ඒ නිසා අනිත්‍යයට හසු වෙච්ච හැම දෙයක්ම යත නිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් හේ දුකයි. මේ වෙනකොට අනිත්‍ය කියන ධර්මතාවයෙන් ඕගොල්ලොන්ගේ ජීවිතේ කොච්චර දෙයක් උදුරලා අරගෙන තියෙනවද කියලා බලන්න. ඕගොල්ලන්ගේ ජීවිතේ අනිත්‍ය කියන ධර්මතාවය විසින් ඕගොල්ලන්ට මොනතරම් දේවල් අහිමි කරලා තියෙනවද? කොච්චර දේවල් ඕගොල්ලන්ගේ උදුරලා අරගෙන තියෙනවද කියලා බලන්න. ඔගලන්ගේ ළමා කාලය, තරුණ කාලය, හැකියාවන්, ඊගාවට දුව දරුවන්ගේ දේවල්, මේවා ඔක්කොම අනිත්‍ය කියන ධර්මතාවය විසින් උදුරලා අරගෙන තියෙනවා. ඊට පස්සේ එතකොට මේ අනිත්‍ය කියන ධර්මතාවය මොනතරම් සැඩද? මොනතරම් පරුසද? අපි රූපයේ දිහා බලන්නේ මොකටද? මේ රූපය කියන එක අනිත්‍යයිනේ කියලා බලන්න බලන්න මට රූපය ගැන බලනකොට අනිත්‍ය සංඥාවයි වැඩෙන්න ඕනේ. අපි අද බලන්නේ රූපය අනිත්‍යයි කියලා. අනිත්‍ය වූ රූපයක් නෑ. අනිත්‍ය වූ රූපයක් නෙමෙයි, රූපය අනිත්‍යයි කියලා බලනකොට, රූපය අනිත්‍ය කියන්නේ බලනකොට මන අනිත්‍ය වූ ධර්මතාවයයි වැඩෙන්නේ. අනිත්‍ය සංඥාවයි වැඩෙන්න ඕනේ. අනිත්‍ය සංඥාව වැඩෙනකොට තමයි මොකද්ද අනිත්‍යයි කියන ධර්මතාවයේ ස්වභාවය තමයි තමන්ට හසු වෙන හැම දෙයක්ම පොඩි කරගෙන කුඩු කරගෙන යනවා. එතකොට එයා එච්චරට සැඩයි, එච්චරට පරුසයි. එතකොට එයාගේ ස්වභාවය මොකද්ද? කිසිම දෙයක් ඉතුරු නොකරනකම උදුරලා ගන්න තියෙන හැඩේ. අපිට මේ තියෙන හැඩයකට දැන් කැමති වෙන්න බෑ. මොකද අනිත්‍ය කියන ධර්මතාවයෙන් මේ හැඩය උදුරගන්න. අනිත්‍ය කියන ධර්මතාවයෙන් වෙනස් නොවන, වෙනස් නොකරන, හසු නොකරන කුමන හෝ ධර්මතාවයක් තියෙනවනම් සිහිකල් අල්ලගන්න බලන්න. දැන් මෙයාට නෙක්ඛම්ම ධාතු හිත පිහිටගෙන යනවා කියන්නේ අපි කියමු ලස්සන ගොඩනැගිල්ල දකිනකොට වැඩක් නෑ, මේකද අනිත්‍ය කියන ධර්මතාවයෙන් උදුර ගන්නවනේ. අරක හිත බැඳෙන්න දෙන්නේ නැහැ, එයා තග්ගල ගන්න කරන්න. මොකද අනිත්‍ය සංඥාව සිහිකරනවා. ඇලෙන්නේ නැති වෙන්නේ. දැන් මේ රූප කඩ කඩ බලන්නේ නැහැ. එමත් බලුවට කමක් නැහැ ඕන්න. නමුත් එහෙම අවශ්‍ය නැහැ. අනිත්‍ය සංඥාව බලන්ද එතකොට මේ එයාට පුළුවන් මේ හැම ධර්මයක්ම අනිත්‍යයි කියන ධර්මතාවයට හසු වෙලා නම් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණේ මේ ලෝකේ අනිත්‍ය නොවන කොමන හෝ දෙයක් තියෙනවනම් බය නැතුව මගේ කියලා ගන්න. උඹලට දුක එන්නේ නැහැ. අනිත්‍ය නොවන කොමන හෝ දෙයක් තියෙනවනම් ඒක මම කියලා මගේ කියලා ගත්තට කමක් නැහැ මහණෙනි කියලා. ඒ කියන්නේ අනිත්‍යය කියන ධර්මතාවයෙන් බේරිච්ච ඊට හසු නොවුණු කිසිදු කෙනෙක් නැහැ. එතකොට සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් මේ ඔක්කොම අනිත්‍යය කියන ධර්මතාවයට හසු වෙලා නම් තියෙන්නේ. මෙයාට සැප වේදනාවයි, දුක් වේදනාවයි, උපේක්ෂා වේදනාවයි කියන වේදනාවෙන් විතරක් නෙමෙයි අනිත්‍ය බලන්නේ. ඒ හින්දායි අනිත්‍ය වෙන දේ දුකයි කියලා කියනකොට ලොකු අර්ථකින් කියන්නේ. මම කියන එක තේරෙනවද නැහැ. ඒකයි දැන් ද්‍රව්‍යකින් දකින්න බෑ. ද්‍රව්‍යකින් දැක්කොත් අපිට පේන්නේ වැරදි වගේ. මොකද සැප දුක් වේදනා මේ අනිත්‍ය දැකීම දුක නෑ වගේනේ පේන්නේ. නමුත් අනිත්‍ය වෙන දේ දුකයි කියන කාරණාවෙන් පෙන්වන්නේ මේ අනිත්‍යයි කියන ධර්මතාවයට හසු වෙලා පවතිනවන යම් තාක් දෙයක් ඒ දේවල් දුකයි. ඒ කියන්නේ එතකොට අන්තිමට අපිට කලකිරෙන්නේ මොකේදද? මේ රූපෙට කලකිරෙන්නේ මෙයා අනිත්‍යයි කියන ධර්මතාවයට හසු වෙලා ඉන්න කෙනෙක් නිසා. මොකද අනිත්‍යයි කියන ධර්මතාවය මේ හැඩේ උදුර ගන්නවා ඊගාවට. ඒ නිසා අන්තිමට අනිත්‍ය සංඥාවට වඩනකොට අනිත්‍යයට හසු නොවිච්ච එක ඉදිකටු මූල් කොටක දෙයක්වත් මේ ලෝකේ නැහැ. හැම දෙයක්ම අයිති. එතකොට දැන් නෙක්ඛම්ම ධාතුවේ හිත පිහිටුවාගෙන යනවා කියලා කියනකොට එයා ගෙවල් තියනවා, දරුවෝ ඉන්නවා, යාන වාහන තියනවා, මිනිස්සු ඉන්නවා කියන අදහසින් නෙමෙයි යන්නේ. හැම වෙලාවෙම අනිත්‍ය සංඥාව හිතේ ආරෝපණය කරගෙන, ඒ කියන්නේ ලස්සන හුත කාර් එකක් හම්බ වෙනවා පේනවා ඇස් දෙකට. මෙයාට කිසිම වෙහෙසක් නැතුව අනිත්‍ය කියන ධර්මතාවය මේ හැඩේ උදුර ගන්නවනේ, මේ ලස්සන උදුර ගන්නවනේ, හරි ලස්සන දරුවෙක් හම්බුණා. ඉස්සරහට පෙවුණා. කොච්චර මට සිරුරට ලස්සනට හිටියත් අනිත්‍යය කියන ධර්මතාවය මේ හැඩේ උදුර ගන්නවනේ. හැම වෙලාවෙම එයාට ඒක හිතන්න පුළුවන්. එයා හිතන්න හුරු කරලා තියෙනවා. එයාට පුළුවන් ලෝකය හරි ලස්සනයි කියලා ඇලෙන අරමුණේ. හරි කැතයි කියලා ගැටෙන අරමුණේ. ඒ ගැටෙන අරමුණේ ගැටෙන්නෙත් නැහැ, ඇලෙන අරමුණේ ඇලෙන්නෙත් නැහැ. මොකද මේ? අනිත්‍ය. දුක් වේදනා විද අනිත්‍ය දන්න නිසා තමයි යාට පසුගිය ඇති නොවෙන්නේ. සැප වේදනා විය අනිත්‍ය දන්න නිසා තමයි ඇලෙන්නේ නැත්තේ. මේ අනිත්‍ය සංයාව දන්න කෙනාට සැප වේදනාව දුක් වේදනාව කියන දෙකෙන්ම කෙලෙස් නැති වෙනවා. දැන් ඒකයි දුක් වේදනාවේ අනිත්‍ය වීමත් අපිට දුකයි කියන තැනකින් ගන්න බැහැනේ. නමුත් දුක් වේදනාවේද අනිත්‍ය දකින හිඳයි ගැටෙන්නේ නැතු එයා ඉන්නේ. එයා දන්නවා ඔළුවේ කුමක් හරි බඩේ කුමක් හරි කුමන හෝ නැත්තම් දුක කමනාපේ කවුරුහරි බැන්නා. එයා දන්නවා මේ බැන්නා කියන එකද මේ පරිසරයේද මේ දුක අපේකද අනිත්‍යයි. මේකද වෙනස් වෙනවා. හැම විදිහෙම තියෙන්නේ. ඒ හිඳ එයා ගැටෙන්නේ නැතු ඉන්න පුළුවන්. සැප වේදනාවේ සැප සහගත අරමුණු ඒකත් මේ අනිත්‍ය කියන ධර්මතාවයෙන් උදුර ගන්නවා කියලා දැකලා ඇලෙන්නේ නැතු ඉන්න පුළුවන්. දුක් සහගත අකමැති ස්වභාවයෙන් යුක්ත ධර්මතාවයට අපි මුකුත් කරන්න ඕනේ අනිත්‍ය කියන ධර්මතාවයෙන් ඒක දෙන්න ඕනේ උත්තර ටික දෙනවා. ඕගලන්ට කවුරු හරි කෙනෙක් අසාධාරණයක් කළොත් ඕගොල්ලන්ට කර්ම සිද්ධ වෙන විදිහට ඕගොල්ලෝ ප්‍රතිඋත්තර දෙන්න යන්න ඕනේ. ඒ අසාධාරණයට සාධාරණයක් කරනවා අනිත්‍ය කියන ධර්මතාවය. ඕගලන්ට මොන හරි ඒ හතුරෙක් හරි මොන හරි දෙයක් කිව්වොත් ඕගලන්ට දඬුවම් දෙන්න ඕනේ නැහැ. ධර්මතාවයෙන් තියෙන ඒ තැන් වලට දඬුවම්. එතකොට ඒ නිසා අනිත්‍යයි කියන ධර්මතාවේ වඩනකොට දුකේ නැතිකම කියන තැනකින් ඒක දුකක් කියන එක ඒක සැපක් කියන තැනකින් බලන්න බෑ. එයාට උත්තරයක් ලැබෙන්නේ සැපය තියෙන තැන අනිත්‍ය වෙන නිසා ඇලෙන්නේ, දුක තියෙන තැන අනිත්‍ය දකින්න නිසා ගැටෙන්නේ නැහැ, උපේක්ෂාව තියෙන තැන අනිත්‍ය දකින්න නිසා රැවටෙන්නේ නැහැ. එතකොට අන්තිමට මේ අනිත්‍ය කියන එකම ධර්මතාවයෙන් වෙලා තියෙනවා. රාග දේශ මොහ කියන ධර්මතාවටික උපදින්න දීලා නැහැ. එතකොට මේ වස්තුන් නොයලෙන්නේ මේ අනිත්‍ය සංඥාවෙන් බලලයි. රූපය මේ රූපය ආරම්භය එයා කලකිරුනේ අනිත්‍ය නිසායි. මේ රූපය අනිත්‍ය නිසායි කලකිරුනේ. ඒකයි සම්මේ සංඛාරා අනිච්ච යදා පඤ්ඤාය පසති. සියලුම සංස්කාරය අනිත්‍යයි කියලා යම් කලක විදසින් ඕනින් දැක්කොත් අත නිබ්බින් දුක එදාට දුකේ කලකිරෙන්නේ. ඕගොල්ලෝ නැත්තම් දුක උපදින සමහර දේවල් සැපයි කියලා හිතනවා. ගන්නවා, සතුට වෙනවා, කැමති වෙනවා. නමුත් ඕගලන්ට පුළුවන් නම් මේ ධර්මය අනිත්‍යයි කියලා දකින්න. එතකොට මොකද වෙන්නේ? මේ දුක උපදින, ඒ කියන්නේ අපිට දුක කියන එක දෙයාකාරකින් එනවා. සැප නැතිවීමනොත් දුක එනවා, දුක ලැබීමනොත් දුක එනවා නේ. එතකොට මේ සැප නැතිවීමෙන් එන දුකයි, දුක නැතිවීමෙන් එන දුකයි කියන දුකේ ඉන්නේ අපි ඒ දුකේ ඇලිලා හින්දා, දුකේ බැඳිලා හින්දා. සැප සහගත දේ ඇසුරු කරන හින්දායි සැප නැති වෙනකොට දුකටපත් වෙන්නේ. දුක් වූ දේ ඇලිලා හින්දායි දුක ලැබීමේ දුකෙන් දුක් විඳින්න වෙන්නේ. අපි ඒක ජීවිතේ කරගන්න නැතුව සැප කියන කාරණාවත් දුක කියන කාරණාවත් හම්බ වෙනකොට අපිට අනිත්‍යයෙන් බලන්න පුළුවන් නම්, අනිච්ච නෙමෙයි අනිත්‍ය, නිට්ටය නෑ කියලා. එතන පොදු වශයෙන් ගැලුවහම ඇති දැනට මේක මේ අනිත්‍ය සංඥාවත් එක එක මානසික මට්ටම් මත ඉතා සියුම් චිත්තක්ෂණයේ දක්න තැන දක්වාම ගැඹුරට යනවා. නමුත් අද අපිට චිත්තක්ෂණයක් සිතුවිල්ලක් රූප කලාපයක් පේන්නේ නැත්තම් අද අපිට පේන්නේ පිළිටි තියෙන දේවල් නම් තියෙන මට්ටමේ අනිත්‍ය සංඥාව බලන්න ගන්න. තියෙන මට්ටමේ හම්බ වෙන දේවල් අනිත්‍යයි කියලා දකින්න. මොකද හැම වෙලාවෙම නැති දෙයකින් නෙමෙයි අපිට ඇති තැන ඉඳලා අපි එන්න ඕනේ නේද? බලන්න ඕගොල්ලෝ පුළුවන් නම් එක දවසක් කරලා බලන්න ඕගොල්ලෝ මේ අනිත්‍ය සංඥාව හිතේ ආරෝපණය කරගෙන ওই නගරෙට ගිහිල්ලා එන්න වෙනද ගියාට වඩා මොන තරම් වෙනස් වෙයිද කියලා බලන්න. ඕගොල්ලෝ භාවනා කරමින් නෙමෙයිද යන්නේ කියලා බලන්න, නිවන් දකින්න නෙමෙයිද කටයුතු කළේ කියලා බලන්න. ඉතින් මේක ගැඹුරු නෑ, අපි තෝරගන්න ක්‍රමය වැරදි. මං කියපු ටික තේරුණා. ඕනම දෙයක් ඕගලන්ට මේ වත්ත පුරාවට ඕන තරම් අනිත්‍ය සංඥා වඩන්න පුළුවන්. මේ හැම දෙයක් ඕනම දෙයක් දැක්කොත් කෙටි උත්තරේ තියෙන්නේ. අර මං කිව්වේ ගල් රෝල යටට අහුවෙච්ච හැම දෙයක්ම චප්ප කරගෙන යනවා වගේ. මේ හරියට දෝෂයක් වගේ කියලා හිතන්න මේ අනිත්‍ය සංඥාව, අනිත්‍ය කියන ධර්මතාවය. අනිත්‍ය කියන ධර්මතාවය. එයාට හසු වෙන කිසිම දෙයක ප්‍රകൃතිය තියන්නේ නැහැ. එයා චප්ප කරනවා. දැන් අද මෙහෙම තියෙන මේ හැඩේට මට සතුටු වෙන්න බැහැ. මොකද මේක කොච්චර ලස්සන වුණත් මෙයා හිත දවසේදී අනිත්‍ය කියන ධර්මතාවය උදුර ගන්නවා. මෙයා අනිත්‍ය කියන ධර්මතාවයට හසු වෙලා එයාගේ පැත්ත අරගෙන ඉන්න කෙනෙක්. මම එයාව අසුරු කරන්න ගියොත් අරයගේ පහරවදිනවා මට. මේ ඉඩම තව කාට හරි අයිති කෙනෙක් නම් මේකේ කොටසක් මම අල්ලගන්න මගේ කියන්න ගියොත් අරයගේ මට පහරවදිනවමනේ නේ. මේ වස්තුව අනිත්‍ය කියන ධර්මතාවයට යටත් වෙලා එයාගේ වශයෙන් තියෙන එයායි අයිතිකාරයා කරගෙන තියෙන්නේ. ඕක මගේ කියලා මේ පැත්තෙන් කොටසක් අල්ලන්න ගියොත් අපිට මොකද වෙන්නේ? අරයගෙන් වදිනවා කන්නේ පාර. අනිත්‍ය කියන ධර්මතාවය. ඒ නිසා හැම දෙයක්ම ඕගොල්ලන්ට හරි පහසින් මේ කමටහන මම කියන්නේ උන්නම් කළා බලන්න ඒක නොතේරන කම නිසා. නමුත් හරියට තේරුම් ගත්ත ගොඩාක් ගැඹුරු අර්ථයකින් නෙමෙයි මම මේ කිව්වද. ඒ කියන්නේ බොහොම සරලයි. හැබැයි එක දෙයකට තමයි උත්සාහය තියෙන්නේ. මොකද්ද? හැම වෙලාවෙම මතක් කරලා මේක ඒ හිතේ යොදා ගැනීමයි අවශ්‍ය වෙන්නේ. උගලන්ට සමතකමටහන් වඩන්න බැරි නම් එහෙම නැත්නම් විදර්ශනාව කියලා අමුතුවෙන් අමාරුවෙන් දෙයක් කරන්න ඕනේ. උගල කරන්න මොකද්ද? අනිත්‍ය සංඥාව වඩන්න. ওই විදිහට අනිත්‍ය බලන්න ඊට පස්සේ එක්ෂණිකව අරමුණක අනිත්‍ය දකින්න දැන දක්වා. මේ හැම රූපයක්ම මේ හේතු නිසායි හටගෙන තියෙන, හේතු නැති වෙනව නැති වෙන නිසා අනිත්‍යයි කියන තැන දක්වාම නුවණ වැඩෙනවා. දැනට කාමය කියන එක අතහැරෙන විදිහට අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන් වෙන්න තෝරන්නේ. මේද විදර්ශනා ඥානය. තේරුණා නේද? එතකොට දැන් මේ කියපු කාරණාව තේරුණාද? තේරුණා. දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ එතකොට ගෙදර දොරේ හරි වැඩ කටයුතු කරනකොට කුස්සියේ තියෙන දේවල් කාරණා දකිනකොට අල්මාරි ඇරලා වෙනදට දකිනකොට රත්තරන් බඩු ටික පේනකොට වෙනද කැමැත්ත ඇති නොවන විදිහට ඉන්න. මොකද ඒ හැම දෙයක් අරඹ යන්න අපිට තියෙන්න ඕනේ ආසාව ඇති නොවෙන්න. හැම ඒ වස්තුව නෙමෙයි අපි දැන් බලන්නේ. ඒ වස්තුව කියන දේ හසු වෙලා තියෙන අනිත්‍යද කියලා අනිත්‍ය ගැනයි කලකිරෙන්නේ. අනිත්‍ය කියන ධර්මතාවයට හසු වෙලා හින්දායි මේ දුකේ කලකිරෙන්නේ අපි. එතකොට දැන් මේ අනිත්‍ය බැලුවේ රූපේක අනිත්‍ය නෙමෙයි. ඒවා විදිහට මේ අනිත්‍ය කියන ධර්මතාවයට රූපත් හසු වෙලා තියෙනවා. නාමත් හසු වෙලා තියෙනවා. මේ චිත්ත චෛතසික රූප කියන ධර්මතාව ටිකම අනිත්‍ය කියන ධර්මතාවයට හසු වෙලා තියෙනවා. අපි රූපය කඩලා බිඳලා කුඩු කළා හරි බැලුවේ රූපය අනිත්‍යයි කියන එක බලාගන්න අන්තිමට මේකෙන් ටිකක් හරි වැඩුනේ මොකද්ද? මේ රූපයත් අනිත්‍යයි කියන එක. ඊට පස්සේ ද්‍රව්‍ය කාරණාවක් කඩලා කළා හරි බැලුවොත් මේ රූපයත් අනිත්‍යයි කියන එකයි බලන්නේ. නමුත් කඩලා කුඩු කළා බලන්න අනිත්‍ය බලන්න බෑ. අපිට නෝනින් තමයි මෙනෙහි කරන්න වෙන්නේ. මේක දිරනවා, වෙනස් වෙනවා, විපරිණාම වෙනවා නේද කියලායි බලන්න වෙන්නේ අපිට. අද මේ තියෙන පාට හෙට දවසේදී නැති වෙනවා. මේ තියෙන හැකියාව ශක්තිය හෙට දවසේදී නැති වෙනවා. මේ පාට වෙනස් කළේ, හැකියාව වෙනස් කළේ, ඒ කියන්නේ වර්ණයේ සතහන බලය කියන මේ ටික ඔක්කොම වෙනස් කළේ කවුද? අනිත්‍යයි කියන ධර්මතාවය. ඉතින් ඔගලගේ ජීවිතයට මහලු බව ගෙනත් දුන්නේ, ලෙඩවීම ගෙනත් දුන්නේ, මරණය ගෙනත් දුන්නේ, අප්‍රියංගා එක්වීමේ දුක ගෙනත් දුන්නේ, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක ගෙනත් දීලා තියෙන අන්තිමට කවුද? අනිත්‍යයි කියන ධර්මතාවය. එතකොට අනිත්‍යයි කියන ධර්මතාවය විතර ඔයගලගේ ජීවිතේට අයහපතක් අගඩක් කරපු තව කෙනෙක් ඉඳීද? කිසිම කෙනෙක් නැහැ. එතකොට ලොකුම බලවත්ම විරුද්ධකාරයේ කතුරෙක් Tamange සැනසෙල්ලට තියනවා නම් ඒ තියෙන ඉන්න කෙනා කවුද? අනිත්‍ය කියන කාරණාවට එනවා. එතකොට ඒ යමක් අනිත්‍ය නම් ඒක දුකයි හැටියට තමයි පේන්නේ. අනිත්‍යට අයිති ශේෂ්ත්‍රේ මට පේන්නේ දුකක් හැටියට. එදාටයි මෙහි කලකිරෙන්නේ. අත නිබ්බිදි දුකේ එදාටයි දුකේ කලකිරෙන්නේ. ඒ නිසායි පින්වතුනි අනිත්‍යට කියන්නේ විමුක්ති මුඛ කියලා. මිදීමේ දොරටුවක් අනිත්‍ය කියන එක. කෙනෙක් යම් කිසි කෙනෙක් මේ ලෝකෙන් කවදාම හරි දවසක මිදුණා නම් මිදුනේ රූපයෙන් හින්දා නෙමෙයි. අනිත්‍යයි කියන ධර්මතාවය නිසා. එක්ක දුකයි කියන ධර්මතාවය දැකලා, එක්ක අනාත්මයි කියන ධර්මතාවය දැකලා. ඒ හින්දා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාව තුනට කියනවා විමුක්ති මුඛ, ලෝකෙන් මිදීමේ දොරටු කියලා. මේ ලෝකයේ සියලුම සංස්කාරය අනිත්‍යයි කියලා දැකපු හින්දායි එයා මේ ලෝකෙන් ඉවත් වෙන්න කැමති වුනේ. ලෝකෙන් අයින් වෙන්න කැමති වුනේ. ලෝකෙන් වෙනස් වෙන්න කැමති වුනේ. ලෝකේ අතහරින්න කැමති වුනේ. නැත්තම් කූඩැල්ල වගේ ලෝකේ අතහරින්න කවදාවත් කැමති වෙන්නේ නැහැ මේ හිත. සැපයි කියලා හොඳයි කියලා අල්ලගෙනමයි ඉන්නේ. නමුත් මේ අනිත්‍ය සංඥාව වඩන්න එක එක පරියායයන්. අනාත්මෙන් බැලුවහම අනාත්මේ සැඩ වෙනවා, පරස වෙනවා. මේ වගේ දුකෙන් බැලුවොත් දුක සැඩ පරස වෙනවා, එයාට පේනවා. ওই වගේ අනිත්‍යෙන් බැලුවහම අනිත්‍යයට තේරෙනවා අනිත්‍ය විතර සැඩ වූ, පරස වූ, විස වූ, ගෝර වූ, කටුක වූ වෙන එක ධර්මතාවයක්වත් නැති විදිහට. ඒ නිසාම ලෝකේ අනිත්‍යය කියන ශේත්‍රයට අයිති සියලුම ධර්මයන් කෙලෙහි කලකිරෙනවා. එතකොට මෙයාට කලකිරිලා ලෝකෙන් මිදෙන්න එක දොරටුවක් වුණා අනිත්‍යය. ඒ හින්දා මේ අනිත්‍යයට කියන විමුක්ති මුඛ කියලා. එතකොට අනිත්‍ය සංඥාවයි වඩන්නේ. අනිත්‍ය සංඥාව වඩනවා. එතකොට අනිත්‍ය දැකලා තමයි කලකිරිලා නොයලිලා මිදුනේ. මොකද මේවට කලකිරුනේ නොයලුනේ මොකක් නිසාද? අනිත්‍යයි කියලා දැකපු නිසා. එතකොට ඒ අනිත්‍ය කියන ධර්මතාවය විමුක්තියට යට හේතු වෙච්ච, සසරෙන් මිදෙන්න, කෙලෙසුන්ගෙන් මිදෙන්න ළඟම හේතුව මොකක්ද තියෙන්නේ? අනිත්‍ය. නිවන් පැත්තට ඉන්න ළඟම හිතවත මෙයා. ලෝකේ ඉන්න කෙනාට නරකම කෙනා මෙයා. බුදුපතේ බුදු මහරහතන් වහන්සේලාට නිවන් මගට සසරෙන් එතර වෙන්න හිතේ ඉසීම ළඟම නෑදෑයෙක් තමයි අනිත්‍ය. ලෝකේ ඉන්න කෙනෙකුට සැඩම පරසම බලවත්ම නරකම හතරෙක් තමයි වෙනසක් තියෙනවා. ලෝකේ කෙනාට නරක කෙනා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට මිතුරුයි. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට මිතුරු කෙනා ලෝකෙට අතුරු. ඇයි ඒකට හේතුව? ලෝකයට යමක් සැපයි නම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ඒක දුකක්. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට යමක් සැපයි නම් ඒක ලෝකයට දුකක්. මේ ස්කන්ධයන්ගේ පැවැත්ම සල්ලි, මිල මුදල්, ගෙවල්, දොරවල්, යාන වාහන මේවා ලැබීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කියන දුකක් කියලා. ලෝකයට සැප. එතකොට ලෝකයට සැපදී මේ ආර්යයන් වහන්සේලාට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට දුකක් වෙන නිසා, බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට දුකක් වෙන දේ ලෝකයට සැපක් නිසා මේ අනිත්‍ය කියන ධර්මයත් චරිත දෙකක් වෙලා. එතකොට නිවන් දකින්න කැමති කෙනාට අනිත්‍ය විතර වෙන මිත්‍රයෙක් නැහැ. සසරේ ඉන්න කැමති කෙනාට අනිත්‍ය විතර වෙන හතුරෙක් තව නැහැ. මුළු ජීවිතේ පුරාවටම හරි හම්බ කරපු ඔක්කොම දුර ගන්නවා එයා. කිසි දෙයක් තියන්නේ නැහැ. එතකොට ලෝකේ ඉන්න තාක් මෙයාගෙන් පීඩාමයි විඳින්නේ. අම්බෝ මේක අනිත්‍ය කරපම මම මෙහෙම එකක් පටන් ගන්නවා කියන තැනකින් තමයි අපි මේ අනිත්‍ය කියන ධර්මතාවයකයි ලෝකය හැදෙන්නේ. අන්තිමට ඕගොල්ලෝ මේ නොදන්නවා වුණාට අනිත්‍යයි කියන ධර්මතාවයට ප්‍රතිපක්ෂව ඉඳලා දිනන්න සැපවත් වෙන්න තමයි මේ ලෝකය හදන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයාට ප්‍රතිපක්ෂව ඉඳලා නෙවෙයි, මෙයාට මෙයා ඉච්ඡාට බලවත් මෙයාට සමීපව ඉඳලා සැපවත් වෙන්න පුළුවන්. මේක උපායයක්. මෙයා බලවත් වැඩි, මෙයාට විරුද්ධ වෙ ඉඳලා කවදාවත් දිනන්න බෑ. මෙයාට යාළු වෙලා ඉඳලා දුකෙන් මිදෙන්න පුළුවන්. සැපවත් වෙන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ මොකද කළේ? මේ වගේ කෙනෙකුට යාළු වුණා. අනිත්‍යය කියන ධර්මතාවයෙන් හැම වෙලාවෙම එයා ළඟට ගත්තා. අනිත්‍යය කියන ධර්මතාවයෙන්ම හිතන්න ගත්තා. එයාගේ පැත්තටම ගියා. ඒකෙන් වුණා මොකද්ද? එයාට අනිත්‍යය කියන ධර්මතාවයෙන් උදව් කරගෙන අනිත්‍ය නොවන දෙයක් ගන්න පුළුවන් වුණා. එයාවම රවට්ට ගන්න. එයාවම රවට්ටගෙන එයාට කියලාම කරවගත්ත මොකද්ද? අනිත්‍ය නොවන දෙයක්ම සාක්ෂාත් කරගත්තා. හදාගත්තා. ලෝකෙ කෙනෙකුට අනිත්‍යය කියන ධර්මතාවයක හැප්පිලා එයා වෙනස් කරන්න හදලා හැමදාම අනිත්‍යයි කියන ධර්මතාවය තුලම ඉඳගෙන පීඩා විඳින්න ගුටි ගන්න වුණා. මෙයාව ඡාටු කරගෙන වැඩ ගන්න දක්ෂ නැති නිසා. ඉතින් ඕක මේකේ තියෙන ධර්මතාවය. ඉතින් බුදුරජාණන් දැන් අපි බලන්න ඔය අනිත්‍යයි කියන ධර්මතාවයට ප්‍රතිපක්ෂව නෙමෙයි මේ හැම දෙයක්ම කරන්නේ. ඈ එතකොට අපි ගෙවල් ගුරුවල් හදනවා. ඒක ඔන්න ජරාබාස වෙනකොට ආයෙත් ඉන්ට ගාලා හදලා මෙව කරලා ඔන්න ඒක හදනවා. ඊට පස්සේ අලුත් ඇඳුම් අඳිනවා. එතකොට ඇඳුම් ගන්නවා. ගෙවෙන 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 කැවෙනකොට නැවත නැවත හද හද පිටියම් කර කර මේ ශරීරයේ ගුණ කන ඇහෙන්න නැත්නම් ඊපෝන් එකක් දාගන්නවා. ඇස්පෙන් නැත්නම් කණ්ණාඩියක් දාගන්නවා. කොහොම හරි වැඩේ කරන්න හදන කොණ්ඩේ පැහැෙනවා නම් ඩයිට් එකක් දාගන්නවා. හැම රැඩියටම ඒක ඇදලා කොහොම හරි කරන්නේ මේ දැන් හැම හැම රැඳියට ප්ලාස්ටික් කරනවා. ඒක මූණ වල හැම එක කරන්නේ තියෙන ඔය ඔක්කොම කරන්නේ අනිත්‍ය වෙනස් කරන්නේ. ඉතින් මේ අනිත්‍ය කියන එක වෙනස් කරන්න තමයි මුළු ලෝකයම දඟලන්නේ. ඊට පස්සේ දැන් බඩගින්න එනවා. පුළුවන් තරම් උත්සාහවත් වෙනවා බඩගින්න නොවෙන තැනට ගන්න. ඈ අද උදේත් කන්න දුන්නා, දවල්ත් කන්න දුන්නා. මේ විදිහට මේ ඔක්කොම කරන්න මොකද බඩගින්න නැති කරන්නේ? තසේ වතුර පොවල අනිත්‍ය කියන එකට පහර ගහන්න තමයි හදන්න පුළුවන් තරම් පිපාසය නැති කරන්නේ. නමුත් බලන්න මෙච්චර කාලයක් අද විතරනේ මුළු සසර දිම කළේ ඕක. නමුත් ඒකෙන් ගොඩ යන්න බැරුණා. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ ඉච්ඡ කියන වචනේ මේක හඳුන්වුවොත් අර්ථය ගොඩක් පටුයි. නමුත් අනිත්‍යය කියන වචනේ හඳුන්වුවොත් ඉච්ඡයි කියන වචනයට වඩා අනිත්‍යය කියන වචනේ ධර්ම වැඩි. අනිත්‍යය කියන ධර්මතාවයෙන් තමයි මුළු ලෝකෙම තියෙන සියලුම දුක් සියලුම වෙහෙස දුක විඩාව පීඩාව කියන හැම දෙයක්ම ගෙනත් දෙලා තියෙනවා. එතකොට එයා විතර දරුණු කුරු කටුකු තව කිසිම කෙනෙක් නැහැ කියන කාරණාව ඕගලන්ට තේරෙයි. අනිත්‍ය සංඥාව වැළුවොත් ඒ නිසා අනිත්‍ය සංඥාව වඩන්ඩ අනිත්‍ය සංඥාව භාවිතා කරන්න බොහෝ කොට භාවිතා කරන්න. එතකොට ඉබේ මම ඔයගලන්ට මේ විදිහට අනිත්‍ය සංඥාව වැඩුවොත් මේ කාම රාගය ගෙවෙනවා. ඊට පස්සේ ඔයගලන්ට රූප භව මට්ටම පහළ වෙනවා. අපි කියන්නේ ධ්‍යාන සත්‍යයක් හම්බුණා කියලා. ඒකත් තේනවා මේ සැපේ දානිත්‍යයි. ඊට පස්සේ රූප රාගයක් ගෙවෙනවා. ඊට පස්සේ අරූපවචර මට්ටමේ ධ්‍යානයක් හම්බ වෙයි. එයා තේරෙනවා මේ ධ්‍යානයේ හේතු ප්‍රත්‍යය. මේකද හේතු නැති වෙනකොට නැති වෙන එක. ඔන්න ඒකෙත් අනිත්‍ය වෙනවා. එතකොට ඒකෙත් නොහැදෙනවා. ඊට පස්සේ කාම් භවයයි රූප භවයයි අරූප භවයයි කියන තුන් භවයේම අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා පේනවා. ඕගලන්ට භව තණ්හාව භව රාගයන්ට හැරෙනවා. එතකොට ඒක මේක සැප හැටියට අරගෙන ඇලුනේ, දුක හැටියට අරගෙන ගැටුනේ, මේ ඇත්ත ඇති හැටිය නොදැන රැවටුනේ මොකද? ඒකයි අවිද්‍යාව කියන්නේ. අන්තිමට සපසහගත දේ ඇලෙන්නේ නැහැ, විද්‍යාව ඉපදිලා මොකද්ද? මේක අනිත්‍යයි. දුක්සහගත දේ ගැටෙන්නේ නැහැ, විද්‍යාව ඉපදිලා අවිද්‍යාව නැතිවෙලා මොකද්ද? අනිත්‍යයි. උපේක්ෂාසහගත දේ රැවටෙන්නේ නැහැ, මේ මෝඩ වෙලා ඉන්නේ නැහැ, මොකද්ද? ඒක අනිත්‍යයි. අන්තිමට සබ්බං අවිද්‍යං මේ පරියාදියේ සියලුම අවිද්‍යාවත් නැති කරලා මේ අනිත්‍යයි. ඊට පස්සේ ඔගලන්ට මේ මම වෙමි කියන හැඟීම ඉතුරු වෙන්නේ. ඇයි ඒ? අනිත්‍යයි මේ මම නම් යමක් ඒක මගේ නම් මගේ ආත්මය නම් තමන්ට වෙනස් නොවි වෙනස් කර නොගෙන තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. අද මේ තියෙන හැඩේ මම කියන්නේ කොහොමද අනිත්‍ය කියන ධර්මතාවයෙන් තව ටිකකින් උදුර ගන්න ඕනේ. මේක අනිත්‍ය කියන ධර්මතාවයට අයිති එකක් කියලායි පේන්නේ. දැන් මේ හැඩේ අයිති මට නෙමෙයි අනිත්‍ය කියන ධර්මතාවයට. එයා ගන්නවා තව ටිකකින් මේ හැඩේ. තව අවුරුදු 5කින් විතර නෝන මේ ෆොටෝ එක ගහලා බලලා තියාගන්න මේ හැඩේ ඊගහවට තව අවුරුදු 5කින් විතර බලන්න වෙන හැඩයක් තියෙ මේ හැඩේ උදුරන. එතකොට තියෙන හැඩෙත් එහෙනම් අනිත්‍ය. එතකොට කියන්නේ මේ වින්නතු ෆොටෝ එකේ වුණාට තියෙනවනේ කියලා. දැන් අන්න ෆොටෝ ගහනවා වීඩියෝ කරනවා කියන එක බලන්න අනිත්‍ය කියන ධර්මතාවය අනිත්‍ය නොකර තියාගන්න දරන උත්සාහයක්. ඒ සිද්ධිච්ච සිද්ධිය කොහොම හරි තබා ගන්න අඩුම ගන්න සිහි කර ගන්න හරි බලන්න හරි කියලා තබා ගන්න එක. එහෙම උත්සාහයෙන් තබාගත්තු ෆොටෝ දිහා බලන්න දැන් අවුරුදු 25ක් 30ක් කාලේ ඔයගොල්ලන්ගේ ෆොටෝ එකක් අරගෙන බලන්න අනිත්‍ය කියන ධර්මතාවයෙන් ඒ ෆොටෝ එක ඒ රූපේ උදුරලා අරගෙන දැන් වෙන රූපයක්. එහෙනම් දැන් ඕගොල්ලෝ කියන මේ හැඩේ මේ මම කියලා. තමන් කියලා. එතකොට ඔක තමන් නම් තමන්ට ඔක කොහොමම තියාගන්න පුළුවන් වෙන්න ඕන. නමුත් දැන් මේ හැඩේ තව කිහිප දවසකින් අනිත්‍ය කියන ධර්මතාවයෙන් මුදුර ගන්නවා නම් එහෙනම් දැන් මේ හැඩේ කාගේද? අනිත්‍යයි. ඒකයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කවුද අභිසාරට කියන්නේ? කවුද මේ අර වාද කරන පරිපැටිකේනම සත්‍යක සත්‍යක සත්‍යකට කිව්වේ සත්‍යක ආත්මයි කියනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හොඳයි ආත්මයි නම් උඹට පුළුවන් උඹේ රූපේ උඹට කැමති විදිහට තියාගන්න ඈ උඹට පුළුවන් ද මගේ රූපේ වෙනස් නොවේවා කෙස් දිරන්නේ නැහැ හැම රැලි ගැටෙන්නේ නැතුව තියාගන්න පුළුවන් ද බෑ කියනවා ඉතින් එහෙනම් ඒකෙන් කියන්නේ උඹට අයිති නැහැ කියන එක නේද අනාත්මයි එතකොට යමක් අනිත්‍ය නම් අනිත්‍ය නිසා අනාත්මයි. යද නිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තද නත්ත මේකට තියෙන්නේ. එතකොට එහෙනම් මේ හැඩෙත් අනිත්‍ය කියන ධර්මතාවයෙන් උදලනවා. ඔන්න ඔයගලන්ට හොඳ විදර්ශනා ඥානයක් මොකද්ද? තව පැත්තෙන් ගත්තොත් නෙක්ඛම්ම ධාතුවේ හිත පිහිටුව ගන්න කියලා කිව්වේ වැඩ කටයුතු කරද්දී ගෙවල් තියෙනවා දරු ඉන්නවා යාන වාහන තියෙනවා කියන හැඟීමෙන්ම ඉඳ යන්න එපා. ඒ හින්දා ඔයගලන්ට මේ සංඥාම එන්නේ. තාම විතර්කම මනසේ පොඩි බැඳෙන්නේ. එතකොට මේ අනිත්‍ය සංඥාව නිතරම පුරුදු කරන්න. මේකට කියනවා නෙක්ඛම්ම සංඥාව කියලා. ඊට පස්සේ අව්‍යාපාද සංඥාව. අව්‍යාපාද කියලා කියන්නේ නැසීමේ කල්පනාවක් නැති. ව්‍යාපාද කියන්නේ නැසීම. කිසිම සතෙක් නොමරන විදිහට අපි කියමු නෙක්ඛම්ම සංඥාවම අව්‍යාපාද සංඥාව වෙනවා. තව පැත්තකින් කියන්නේ මරණ සත්තු හම්බෙන්නේ නැහැ. අනිත් පැත්තකින් ගත්තොත් යම් කෙසේ තමන්ව මරණවට තමන් කැමති නැහැ වගේ අනිත් සියලුම සත්ත්වෝ නැරෙන්න මරන්න කැමති වෙන්නේ නැහැ නේද? නැරෙන්නට කැමති නැහැ නේද කියන ටික සිහිපත් කළා සියලු සත්ත්වෝ නිදුක් වෙත්ව නිරෝගී වෙත්ව සුවපත් වෙත්ව කියන හැඟීමම ඇතුළතින් හිතනවා. මෙත් සිත වඩනවා. එතකොට මෙයා හැම වෙලේම අව්‍යාපාද සංඥාවෙන්මයි ඉන්නේ. ඒ කියන්නේ එහෙම කෙනෙකුට හදිස්සියේ සතෙක් මරන්න හම්බුනොත් අර මදුරුවන්ට වගේ ඉඩේ ගහනවා කියන එක වෙන්නේ නැහැ. හොඳට මේක හුරු පුරුදු කළොත්. ව්‍යාපද ධාතුව කියලා කියන්නේ ධාතුව හැම වෙලාවෙම හිතීමේ පරස්පරයට උගෙන් තියෙන්නේ. අපිට හිතන, අපිට තේරෙන, අපිට දැනෙන දේට උගෙන් තියෙන්නේ මොකද්ද? ධාතුව. ධාතු ස්වභාවය. ඒ ධාතුව තිබුණොත් ශනිකව ඒ මට්ටමේ සංඥාවක් ඇවිල්ලා ක්‍රියාත්මක වෙලා ඉවරයි. එතකොට ව්‍යාපද ධාතුව කියන්නේ නැසීමේ ස්වභාවය තමන්ගව තියෙන හින්දා ක්ෂණිකව මදුරේ කාපුගම් පටාස් ගල ගන්නවා. එතකොට නමුත් හොඳට හුරු පුරුදු කළාම කාලයක් සතේ හම්බ වුණා. මෙහෙම ගහන්න මෙහෙම අතින් මෙහෙම එලවන්න පුළුවන්. හොඳට සිහියේ යෙදෙනවා ඒ අරමුණ. අනිත් අරමුණු වල අසිහිය යෙදුනොත් ඒ නැසීමේ තැනදී අර සිහිය යෙදෙනවා. එච්චරට අව්‍යාපාද ධාතුව කියන එක යෙදෙනවා. ඊට පස්සේ අවිහිංසා ධාතුව කියලා කියන්නේ හිංසක සංඥාව කිසි වෙලාවක කවුරුවක් කෙරෙහි ඇති කරගන්න බ කිසිම කෙනෙක් තව කෙනෙකුට කිසිම කෙනෙක් කැමති නැහැ තව කෙනෙක්ගෙන් හිංසා ලබන්න. මම කැමති නැහැ තව කෙනෙක්ගෙන් හිංසා ලබන්න. එතකොට වචනකින්වත් හින්ට් එකක්වත් යහනට කැමති නැහැ. ඒ වගේ හැමෝම එහෙමයි. එතකොට ඒ ස්වභාවය හැම වෙලාවෙම සිහි කරගන්න ඕනේ. අවිහිංසා ස්වභාවය කියන්නේ කෙනෙකුට පීඩාවක්, කරදරයක්, දුකක් කැමති වෙන්න එපා. දුකක් ඇති නොවන විදිහේ විතර්කයකින් තමයි හැම වෙලාවෙම ඉන්න වෙන්නේ. ඔන්න ওই විදිහට නෙක්ඛම් සංකප්ප, අවියාපද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ ටිකට අපි කියමු. ඒ ධාතු ස්වභාවයේ හිතේ තිබුණොත් තමයි එයාට නෙක්ඛම් සංඥා, අවියාපද සංඥා, අවිහිංසා සංඥා එන්නේ. ඒ කියන්නේ මේවා දකිනකොටම අනිත්‍යයි කියන සංඥාව ඉදිරිපත් වෙන්නේ, අනිත්‍යයි කියන ස්වභාවය තිබුණොත්. සියලුම ධර්මියෝ අනිත්‍යයි නේද කියන ස්වභාවය හැම වෙලෙම තිබුණොත් හරි ලස්සනයි නේ කියන එක නෙමෙයි යන්නේ. මේක ද අනිත්‍යයි නේ කියන හැඟීම එන්නේ. දැන් අද අපිට තියෙන කාම සංකප්පය කියන හරි ලස්සනයි නේ කියන එක නේද එන්නේ. ඒ මොකද අපි ගහව තියෙන්නේ මෙහෙම දේවල් තියනවා කියන එක. කාම ධාතුව. ඒ හින්දා කාම සංඥාව තමයි එන්නේ හරි ලස්සනයි නේ කියන සංඥාවක් එන්නේ. නමුත් අපිට එන්න ඕනේ මොකද්ද? නෙක්ඛම් සංඥාව. මේ ධර්මයක් අනිත්‍යයි නේ. මේ ලස්සනත් අනිත්‍යයි කියන සංඥාව. එතකොට ඒ සංඥාව මත එයා නිතරම ඊට පස්සේ සංකප්පයක් නැති නෙක්ඛම් එක එයා අන්තිමට සිහි කරන්නේ අනිත්‍යයි. මේ හැම දෙයක්ම අනිත්‍යයි නේද කියලා බලනවා. මේ විදිහට අනිත්‍ය ඒ ධාතු නානත්‍ය නිසා සංඥාව වෙනස් වෙනවා, සංඥාව නිසා සංකප්පය වෙනස් වෙනවා. එතකොට සංකප්පය නිසා ඡන්දය. එතකොට එයා දැන් මේ ධර්මයට කැමති. ඒ නිසා ධර්මීය අවශ්‍යතාවය ධර්මයයි හොයන්නේ වෙන ගණයට එනවා. එතකොට සම්පූර්ණ ධර්මයට කැමති වෙලා ධර්මයේ හොයනවා කියන එක වෙනස් වෙලා තියෙන්නේ මේ ධාතුනානත්ව නිසා. ඉතින් අන්තිමට අපි භවනා කරනවා කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඕක. ඒ කියන්නේ මුල් ටික මේ අද අපි ගාව තියෙන කාම ස්වභාවය වෙනුවට අකුසල ස්වභාවය වෙනුවට කුසල වූ නෙක්ඛම්ම අව්‍යාපද අවිහිංසා ස්වභාවය මනසට ඇතුල් කරගන්න යෝනේ. ඔන්න මොකද ඒකට හේතුව පින්වතුනි ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ පංචේන්ද්‍රිය මැරෙන මොහොතකට කලින් අක්‍රිය වෙනවා. එතකොට මේ තියෙන නෑදෑකම් ඒකම මේ මුලේ එක තියෙන ගනුදෙනුකම් මතක ඔක්කොම ටික එකම ඉවරයි. ඊට පස්සේ අපිට පිහිට පිනිස පිළිසරණ පිනිස පින්නේ ගෙට ගත්ත ඇතුළට ගත්ත කෙනෙක් ඉන්නවනම් එච්චරයි. අද මේවා මගේ කියලා අභ්‍යන්තර කියලා හිතාගින්න මේවා ඔක්කොම දුක්ක එළියට ගන්නවා. හරිද? මේවා උදව් කරගෙන ඇතුළට අරගත්තා වූ හොඳ හෝ නරක ටිකක් තියෙනම් එච්චරයි ඉතුරු වෙන්නේ ගෙට දාගත්ත ටික වගේ. එදාට තමන්ගේ ගතිය තීරණය වෙන්නේ ඒ තමන්ගේ මනසින්ම උපදින විතර්කයන්ගෙන් දෙන ධම්මසංඥාවක් හරහා විතරයි. ඉතින් ඕගොල්ලෝ ඉන්ද්‍රිය ශක්තිය හැකියාව තියෙන වෙලාවේදී කුසල ධර්ම සිහි කළ පුළුවන් තරම් මේ පැත්තට වර කළ වැඩි කළ තිබුණොත් මේ පැත්ත අතහැරුවත් බලාපොරොත්තුවත් වෙන්න පුළුවන් යහපත් දෙයක් එයි කියලා. මොකද එතන තියෙන නිසා. එතන එහෙම දෙයක් නැත්තම් හුරු පුරුදු කළා එතන තියාගෙන අපිට එන්න යමක් තියෙද? නෑ. ඒ නිසායි හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණ ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ කියලා. මහණෙනි තමන් තමන්ට පිහිටක් කොට ආලෝකයක් කොට වාසය කරන්න වෙන කෙනෙකුගේ පිහිටක් නෑ. තමන්ම තමන්ට පිහිටයි සරණයි. මහණෙනි ධර්මය ආලෝකයක් කොට පිහිටක් කොට වාසය කරන්න ධර්මයම පිහිටයි සරණයි. වෙන පිහිටක් සරණක් නෑ. තමන්වයි දහමයි දෙක විතරයි තමන්ට පිහිට සරණ පිණස පවතින්නේ. ඉතින් අපි මේ භවනා කරනවා කියන කාරණා ටිකෙන් කරන්නේත් ඒ ලෝකෙ තුල තියෙන වල්පල් කේලම් ඔළුවට ගන්නේ නැතුව පුළුවන් තරම් ඒව හම්බ වෙද්දී ධර්මයක් ඔළුවට දාගන්න ඉගෙන ගන්නයි. ඉතින් එහෙම නැතුව අපි මේ පැයක් දෙකක් ඉඳගෙන ඉන්නවා කියන තැනකින් නෙමෙයි අද පැයක් දෙකක් ඉඳගෙන ඉඳීමෙන් ජීවිතයේ හැමදාම කරන්න යමක ඉගෙන ගැනීමයි අවශ්‍ය. එතකොට දැන් අද අපි ඉගෙන ගත්තා මොකද්ද? අනිත්‍ය සංඥාව වඩන හැටි ඉගෙන ගත්තා. අපි හෙට දිහට කතා කරමු අනත්ත් සංඥා අසුභ සංඥා කියන දේවල් වලින් හෙට අනිද්ද දිහට. එතකොට දැන් ආනාපාන සතිය ආදී සමත කමඨහනක් එක දණෙක ඉඳගෙන වඩන්න පුළුවන්. එතකොට සමත කමඨහනකුත් වඩන්න තේරෙනවා නේද? ආදී බුදු ගුණ අසුභයත් වඩන්න පුළුවන්. දැන් විදර්ශනා කරන්නත් අනිත්‍යම් බලන්න තේරෙනවනේ. තේරෙනවා. අද යන ගමන් පුළුවන් තරම් gedara duredit අනිත්‍ය සංඥාවෙන් ඉඳ බලන්න. කෝපයක් හම්බුණත් කිසිය යාට පේන්නේ මේ හැදී අද පේන මේ හැදී හෙට දවසේදී අනිත්‍යයෙන් ධර්මතාවයෙන් උදුර ගන්න. ඒ අතට අහු වෙන හැම එකක් දිහාම බලන්ද මෙයා අහවලට යටත් වෙලා ඉන්න කෙනෙක් කියන තැනකින් ඔහොම නිතරම කුස්සියේ ද්‍රව්‍ය කාරණා 100ක් තිබුණොත් ඔයගොල්ලන්ට අනිත්‍ය සංඥා 100යි. ඒ කියන්නේ උදේ වෙනකොට අඩුව ගන්න මාර්ගවලයක් ළඟට වෙනවා. ඒ හින්දා ගෙදර මුළු ගේ ඇතුලේම ගිහිල්ලා රවමකවත් කොච්චර තියෙයිද? මෙච්චර කාලයක් මුළු ගේ ඇතුලේම තිබුණු දේවල් වලින් කාම සංඥාවල් ආවේ. දැන් ඕගලන්ට මුළු ගේ ඇතුලේම තියෙන දේවල් නෙක්කම සංඥාවන් ඇති කරගන්න උදව් කරගන්න පුළුවන්. නිවන් දකින්න උදව් කරගන්න පුළුවන්. ද්‍රව්‍ය හැමම තිබුණා. ද්‍රව්‍ය එළියට දාන්න ඕනේ නැහැ. නමුත් ඕගලන්ට නෙක්කම සංඥාව වඩා ගන්න පුළුවන්. මොකද ඇත්තටම ද්‍රව්‍ය වල ප්‍රශ්නයක් නැහැ. සුද්ධෝදන රජුරෝ රජකම කරද්දී ගීගෙතර ඉද්දිමන රහත්තුනේ නේද? නමුත් ඒවා එකක්වත් බාධාවක් හෝ කාමයේ හෝ වුණාද? නැහැ. ඒව නෙක්කම්මට උදව් කරගන්න තරම් දක්ෂ වුණා. ඒ නිසා දරුව එහෙම හෙලවන්න දෙපා උඹලා. නමුත් ඒව දිහා පව යකින් බලන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අනිත්‍ය මේ දරුව හිතුවක්කාරයි කියලා දුක් වෙන්න පුළුවන්. මේද මගේ දරුව හොඳට ඉගෙනගෙන තියනවා කියලා බලලා සතුටු වෙන්න ආඩම්බර වෙන්න පුළුවන්. නමුත් ඒවේ ආඩම්බර වෙන්නවත් ඒවේ දුක් වෙන්නවත් දැන් මොකක්ද මේ සාද? අනිත්‍යයි කියන ධර්මතාවයට හසු වෙලා. ඊට පස්සේ ඒ බාහිර විතරක් නෙමේ තමන් කියන පැත්තේ තියෙන දේද මේ ඉන්ද්‍රියද මේ හැම දෙයක්ම තමන්ට ඉලක්ක වෙන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට එයාට අනිත්‍යයි කියන ධර්මතාවයේ හැර වෙන දෙයක් වෙන්නේ නැහැ. කියන තැනකට යනකයි යනවා. ඒකයි විමුක්ති මුඛ කියන්නේ අන්තිමට අනිත්‍යය කියන ධර්මතාවයම විමුක්ති හේතුව. එතකොට ඔන්න ওই විදිහට අනිත්‍යයෙන් බලන එක එයාගේ විදර්ශනා ඥානයක්. විදර්ශනා කියලා කිව්වේ විශිෂ්ටයි දර්ශනේ සාමාන්‍ය ලෝකයේ දකින දේට වඩා විශිෂ්ටව දකිනවා. සාමාන්‍ය ලෝකයා බොහොම ප්‍රණීතයි සැපයි සය කියලා සැපදායකයි සුවදායකයි කියලා බලනකොට බලන අරමුණේ ඇලීමට බලන ලෝභයට කැමැත්ත ඇති වෙන විදිහට බලන අරමුණේ මෙයා දකින්නේ මේක අනිත්‍යයි විපරිණාමයි නේද කියලායි දකින්නේ. එතකොට ලෝකයා ගැටෙන අමනාප වෙන අකමැත් ඇති කරගන්න පටිගය ඇති කරගන්න දුම්නස ඇති කරගන්න අරමුණේ මෙයා දකින්නේ මේ ධර්මතාවයේද අනිත්‍යයි නේද කියලා. ඒකෙද උපේක්ෂාව පටිගය ඇති කර නොගන්නවා. ලෝකයා පටිගය ඇති කරගන්න තැනද අනිත්‍යය බලලා පටිගය ඇති කර නොගන්නවා. ලෝකයා රාගය ඇති කරගන්න තැන ලෝභය ඇති කරගන්න තැන අනිත්‍යයි කියලා බලලා ලෝභය ඇති කර නොගන්නවා. එතකොට දැනට සමහර විටක ඔගොල්ලෝ දක්ෂ මදි නිසා බොහෝම ප්‍රියමනාප අරමුණි අනිත්‍ය බලාගන්න තාම බෑ. ඒ හින්දා ඉඩ ලැබෙන අනිත් හැම අරමුණකම මේ අනිත්‍ය සංඥාව අකණ්ඩව භාවිතා කරන්න. භාවිතා කරනකොට තමන්ට ප්‍රිය වූ මනාප වූ ළඟම තියෙන අරමුණ වලත් අනිත්‍යයි කියලා බලන්න තරමටම මනස ගේනවා. එකපාරටම එක වෙන්නේ නැහැ. ඒ හින්දා අර විදිහට මේ ළඟට එනකම් අනිත්‍ය සංඥාව බලන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් දැන් ඔන්න අද අපි ඉගෙන ගත්තා. දැන් සමතකම තහන් ටිකක් පුළුවන් විදර්ශනාවෙන් අනිත්‍ය බලන්න පුළුවන් ඈ. එතකොට ඒ විදිහට කරන්න ඕනේ. ඉතින් මට පුළුවන් ඉතින් කියලා දෙන්න තමයි. කරන එකට ඉතින් මම ළඟ පාත ඉන්නේ නැහැ. නැති වුණාට මම නැහැ කියලා නුඹකට ඕගොල්ලෝ කරන්න. අපි ඊගාව දවස් ටිකේදීත් මට කියලා දෙන්න බොහෝ දේ මම බොහෝ දුරට උත්සාහවත් වෙනනම් මේ කාලෙදී මේ දර්ශනාත්මක தত্ত্ব ටික ටික කියලා දෙන්න. ඊට පස්සේ හවසට අපිට භවනා සම්බන්ධව හෝ ඒ වගේ තියෙන ගැටලු මේ වගේ කතා කරන්න පුළුවන් ඈ. එතකොට තව අර පටිච්චසමුපාදයේ ටිකක් කියලා දෙන්න ඕනකමක් තියෙනවා. ඒක පත්න දෙමාත්‍ය තියෙද බෝඩ් එකක් ඔය දැන් අද නෙමෙයි අද වෙලාවක් නැහැ. අපි ඒක වෙන දවසක් ගමු. අරගෙන මොකද දැන් ටික භවනා කරන්නත් ඕනේ. ගිලම්පද ගත්තාම පැය භාගයක් ගියාම 3:30යි. එතකොට 4:30යි පැයකම රැගෙන භවනා පන්තියට ඇවිල්ලා නැත්තම් දේශනාව කාලේ ගියා වගේ වෙයි කියන්නේ. නේද?